සමන්තසක්වාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්සේ සුනන්තෝ සංඝමුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්ධෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යං යං පදේ සම්භජති සත්ත සම්පේන පූජිතෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් 84,000ක් පමණ පිරිස මඟඵල නිවනේ පිහිටුවමින් දේශනා කරන ලද විශේෂ දේශනාවකද සම්බන්ධ ගාථාවක් මාතෘකාස්ථානයේ සබන්ට ලැබුණේ. පින්වත් මරණින් සමරකෝන් මහත්මයා මත ආරාධනා කළ නොගැඹුරු දහම් සභයක් අහන්න ලැබේවා කියලා. බුද්ධ ධර්මයේ ස්වභාවයෙන් ගැඹුරුයි. එසේ නමුත් ඒ දාම්පද විවරණය කිරීමේදී නොගැඹුරුව තේරුම් ගැනීමට පුළුවන් වෙයි. මේ මාතෘකා කළ ගාථාවේ තේරුම සද්ධෝ සද්ධා සම්පන්න වූද, සීලේන සම්පන්නෝ සීලයෙන් සම්පන්න වූද, යසෝ කල්යාණ මිත්‍ර පිරිසක් නැත්තා වූද, භෝග සමාප්පිතෝ දානමය කුසල් කිරීමට භෝග සම්පත් නැත්තා වූද යමෙක්ේ නම් යම් යම් පදේසං බජති යම් යම් ප්‍රදේශයකට යනවා නම් සත්ව සත්වේල පූජිතෝ ඒ ඒ තැනල පූජා සත්කාර ලබන්නේ වෙයි. මේකයි ගාථාවේ කෙටි තේරුම. ශ්‍රද්ධාවන්ත වූද, සීලවන්ත වූද, කල්යාණ මිත්‍ර පිරිවරක් ඇත්තා වූද, භෝග සම්පත් ඇත්තා වූද කෙනෙක් යම් යම් ප්‍රදේශයකට යනවා නම් ඒ ඒ තැන පුද සත්කාර ලබන්නේ වෙනවා. මේ දේශනයේ පැවැත්මේ විශේෂ හේතුවක් නිමිති කරගෙනයි. අපේ බුදු සසුනේ සිටියා ධානාන්තර ලාභී සිවන පිරිසක්. ධානාන්තර ලැබූ භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක මහතුරු, උපාසිකා මවරු හිටියා. ඒ එක්කෙනෙක් ඉන්නවා මත්ස්‍යකාසණ්ඩ නගරයේ ක්ෂේත්‍ර ගෘහපතිතුමා, ධානාන්තර ලබා ගත්ත කෙනෙක්. මේ චිත්‍ර ගෘහපතිතුමා කල්ප ලක්ෂයක ඉඳන් මේ ධානාන්තරයේ පටාගෙන ආපු කෙනෙක්. කල්ප ලක්ෂයකට ඉස්සර පදුමුත්තර බුද්ධ ශාසන කාලේ කංසවතී රාජධානියේ සිටුවරේ. ඒ කාලේ මිනිස්යාගේ පරමාශ අවුරුදු ලක්ෂයයි. බොහෝම ශාස්ත්‍රීයත වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක්. ලෙඩ රෝග කිසිවක් නැහැ. කලකෝලාල කිසිවක් නැහැ. ප්‍රාණඝාතාදී කිසිවක් නැහැ. බොහෝම ධාර්මිෂ්ඨ කාල පරිච්ඡේදයක්. මේ සිටුවරයා සිවමන්තරා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන මෙතර මෙතරමින් යමින් බණ අහමින් බොහෝම සද්ධාවෙන් යුක්තව බොහෝ කුසල රැස් කරගෙන සිටියා. එකදාසක් දකින්න ලැබුණ ඒ බුදු සසුනේ සදා දායක කෙනෙකුට උපාසක මහත්යෙකුට තනතුරක් දෙනවා ධර්මපතිකයන්ගෙන් අග්‍රස්ථානය. ධර්මපතිකයන්ගෙන් අග්‍රස්ථානය දෙනවා දැක්කා. ඒ සිටුවරයාටත් කල්පනා වුණා සාදු සාදු කුසල වාසනාවක්ද බුදු මුවකින් මේ වගේ තනතුරක් ලැබීම, අනික ධර්ම කතු සත්‍ය ලැබීම කොච්චර වටිනවද. මමත් මේක ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා එදා සිට දින හතක් එළියටම දානෙට ආරාධනා කළා. බුදුසමෝක් ලක්ෂයක් සංඝයා. ඉතින් මේ අද්දාස පුරාම බොහෝම ප්‍රණීතව බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ සිව්පස්යෙන් උපස්ථාන කරලා හත්වෙනි දාසේ බුදුකාමල වැඳගෙන ප්‍රාර්ථනාව කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අද්දාස පුනා මා සිදු කර කුසලය. මට දෙව්ලෝ යන්නේම නෙමෙයි. සත්‍ය රජ වෙන්නත් නෙමෙයි. බඹලෝ යන්නත් නෙමෙයි. දින හතකට පෙර මේ සීමාතුරා බුදුසසුනේ උපාසක මහත්මියෙකුට ධර්ම කටිසත්යෙන් අග්‍රස්ථානයේ පිරිනැමුව මම දැක්කා. ඒසා ස්වාමීනි මසත් මේ කළ කුසල් දෙලින් මතු අනාගතයේ බුදුසසුනකදී ධර්ම කටිසත්යෙන් අග්‍රව උපාසකත්වයෙන් යුතුව මඟඵල නිවන් සුව සාදා ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කළා. අන්න සිතේ බලවත් ඡන්දය, බලවත් වීරිය, බලවත් චිත්තය, බලවත් විමර්ශාව පහළ වුණ ඇතින්දි. දීමතුරා බුදුරජාණන් වහන්සේද අනාගතයේ දක්නා නුවණින් අනාගත ඥානයෙන් දැක වචනයක් දේශනා කළා. ඒකට කියනවා නියත විවරණය කියලා. ස්ථීර වශයෙන්ම කල්ප ලක්ෂයක් ගිය තැන මහා භාද්‍ර කල්පයෙහි සතරවෙනි බුද්ධාන්තරයේ වන ගෞතම බුද්ධ ශාසනයේදී චිත්‍ර ගෘහපති නමින් ඉපද මේ ධර්ම සත්‍යකයෙන් අග්‍රව නිවන් දකින්නවා කියන අනාගත වාක්‍යය දේශනා කළා. එයින් මේ සිටුවරයාගේ හිත තවත් දිරිමත් වුණා. දැන් නියත වුණානේ. කල්ප ලක්ෂය කියන එක බොහෝම කෙටි කාලයක් කියලා හිතාගත්තා. ඒ කල්පයේ කියන එක සුළුපටු කෙටි කාලයක් එහෙම නෙමෙයි. ඒ ගැනත් අපි තේරුම් ගන්නට ඕනේ. මේ මෙතුම අවුරුදු ලක්ෂය පුරාම බොහෝම සසත් සම්දෙමින් දාන, සීල, භාවනා, ධර්ම ශ්‍රවණ, ධර්ම දේශන, ආගේම අකචාන, වෙන්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදන ආදී හැම කුසලයක්ම කරගත්තා. දස පුණ්‍යක්‍රියාව, දස කුසල කර්මපතය, සතර සංග්‍රහ වස්තුව, දස පාරමිතාව, සතර බඹ විහරණය, සමථ භාවනා, විපස්සනා භාවනා, කරණීය ධර්ම, මහා මංගල ධර්ම ඔක්කොම අනුගමනය කළා. සෑම බුද්ධ ශාසනයක ප්‍රතිපත්ති මාර්ගයේ එකයිනි. එනිසා බෝධිපාක් ධර්ම 37 වැඩෙන හැටියට බොහෝ කුසල් පාරමී පුරා ගත්තා. මෙතුම භවයෙන් භවයට සුගති ලෝකෝලම සරිසරමින් අර තමාගේ හිතේ පහළ වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසා ධර්මතා හතර අනුව උපනුපන්තන ධර්ම කටයුත්තක් වෙන්නේ සුදුසු වෙන පින්කම් කරගෙනම ආවා. පෙරේසු ආත්මයේ නොදක්නේ නමුත් තමන්ගේ හිතේ තියෙන උපමිශ්‍රය කියන ධර්ම ශක්තියක්. ඒ කියන්නේ පෙර පුරුද්ද. දැන් කලින් ප්‍රාර්ථනා කළේ ධර්ම කටයුත්තේ සඳහානේ ඊළඟ ආස්භාවයන් ඉදිරි හිතට එන්නේ ඒ අදහසයි. එහෙම භවයෙන් භවයට ධර්ම කටයුත්තේ ප්‍රාර්ථනා කරගෙන කරම් පුරාගෙන ඉන්න කාලයේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේක නැත්තා මනලෝව 15 සිටියා. කඩේ 15 සිටියේ නගරයක නෙමෙයි පිටිසර ගම්මානක. ජීවනෝපාය දඩේමත් මේ සංසාර දෝෂ හැටි. මාර්ගඵල නොලැබුවා නම් මේ සත්‍යයට පෙරලෙන ස්වභාවය. මේක නැත්තා දඩේමින් තමයි ජීවත් වෙන්නේ. අමුදරුවන් පෝෂණය කලේ දඩේමින්. එකදාස වනාන්තරයට ආවුදු සන්නද්ධව ධර්මයේ යනකොට විත්‍යක් නැති ආවරණයක් නැති ගල් ගුහාවකට වෙලා සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් භාවනා නියෝගී වෙන ඉෂිතෙක් වහගෙන සූර්යයෙන්ම ඉෂිතෙක් වහගෙන වාඩි වෙලා ඉන්න භාවනා කරමින් මේ පින්නතාගේ හිත අවදි වුණා. එනවා මේ කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ සතෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් මේ ප්‍රසාවසක් ඇඳ පෙරවාගෙන මේ නැති මදුරු පීඩාවන්ට ඉෂිතෙක් වහගෙන පෙරවාගෙන සීතල උණුසුම විඳගෙන කිසිම ආවරණයක් නැති මේ ගල් ගුහාවට වෙලා භාවනා කරන්නේ සසර දුකින් අතින් නිදෙන්න නේද? ඒසා මම මේ අනුගමනය කරන්න ඕනේ නේද? මගේ ජීවනෝපායම විනාශ කරන්න ඕනේ නේද? ඉතින් හිතේ ලොකු ආභෝධයක් ඇතිකරගෙන වහාම ගෙදර දිව්වා. ගෙදර දුවගෙන ගිහිල්ලා වැඩි දුරක් තිබිලා නැහැ ගෙදරට මම හිතනවා. ගෙදර සෑම ඉඩමින් තිබුණා. මේ තැනැත්තාගේ දවල් ආහාරයේ බත ඉදෙනින් තිබුණා. අයමත් දුවගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේට නැඳලා පාත්‍රය ලබා ගත්තා. අයමත් ගෙදර දුවගෙන ඇවිල්ලා පාත්‍රය දොහොමේ කරන අර උණු උණු වේන ධානේ බෙදලා අවශ්‍ය ව්‍යංජන තියෙන දෙයක් බෙදලා උඩින් කොලයක් දෙහ කොලයක් වාගේ කොලයකින් වහගෙන ආවා. ඒ එනකොට අතරමඟ තියෙන බොහොම ලස්සන වර්ණ සම්පන්න සුවඳ ඇති මල් වර්ග පිටිලා තියෙනවා. මේ මල් වර්ග ජාති පහක්ම කඩාගත්තා. නිල් පාට මල්, කහ පාට මල්, සුදු පාට මල්, සතු පාට මල්, මද තියෙන ඉස්ම පාට ඔක්කොම වර්ණ සම්පන්න බොහොම වටිනා මල් නෙලාගෙන මේ පාත්‍රයට උඩින් මල් ගොට්ටකුත් තියාගත්තා. ස්වාමීන් වහන්සේ දැන් ඉතින් දානේ වෙලාව නිසා බලාපොරොත්තු වී සිටියා පාත්‍රය දිය නිසා. මේ තැනැත්තා නිකන් නෙමෙයි අත දෝහණය කරන්න පැන් බඳුන්ද එවාගේම දැහැටිද අවශ්‍ය දේවලොත් ඉක්මනින් ඉක්මනින් සපයා දෙමින් තමයි මේ දාන පිළිගැන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේක වැළඳුවා. මෙතුමා මේක වන්දන ඉවර නිසාම බලාන ඉඳලා ඔක්කොම වත් පිළිවෙච් කරා. පාත්‍රය අරගෙන දෝහණය කළ දුන්න. එවාගේම පවන් සැලුවා. දැහැට වාගේම උපකාර වුණා. මේ සියල්ලම සිදු කළා. මෙතුමා පාමුලේ වැඳලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මා මේ සිදු කරගන්නා ලද කාලික කුසල කර්මය. කාලික කියන්නේ හැමදාම කරපු කන්නේ නෙමෙයි. අදිසියෙන් යෙදු සිටින්කම. මේ කාලික දානමේ කුසලයේ නිසා සසර වසන තුරු මේ වාගේ දඩයන් කරන ආත්මයක් නම් නොවේවා. මට උපනුපන්තන පංච වර්ණ මල් ලහි වාසීවා. මට උපනුපන්තන චිත්‍ර කියන නම ලැබේවා. මට මතු අනාගතයේ බුදු ශාසනයකදී චිත්‍ර කටිසත්‍යයක් ඇතුව ධර්ම කටිසත්‍යයෙන් අග්‍රව මඟපර නිවන් සුව ලබන්නට මේ කුසලයේ හේතු වේවා කියලා පාමුල වැඳලා ආරාධනා කොට ප්‍රාර්ථනා කළා. මෙන්න මේ කුසලය. මේ කුසලයේ නියත නැත්තාට මුළු ජීවිතේටම නිදානයක් වගේ වුණා. එදැයින් පස්සේ දඩයන් තුලින් ඔක්කොම නවත්තලා ඉතා පිරිසිදුව පන්සල දෙකක් ගෙදර කාන්දෙත් පිස්සේ. අටසිල් දෙකක් පොහොයත පොහොයත. ධාර්මිකව ජීවනෝපායක් හොරාගෙන සදායෙන් ධාන ජීවිතයක් ගෙවලා ආයි කෙලවර සුගති උපන්නා. දෙවල උපදිනකොට යොදුනක් නානේ නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මද කේ පාට, පංච වර්ණ මල් වැස්සක් වැස්සා. මේ විසිතුරු මල් වැස්සකෝත් එක්ක උපන්න නිසා දෙවියෝ නම් ලැබුවා චිත්‍රදී රාජයා කියලා. දෙවලෝ ඉන්න තා චිත්‍රදී රාජයා කියලායි කවුරුත් ආමන්ත්‍රණය කළේ. මේ වාගේ දෙවලෝ බුද්ධාන්තරයක්ම හිටියා. දැන් පින පිළිලා කල්පලාක්ෂයක් වෙනුම් කෙරුම් පුරා නැවිලා තියෙනවා. බුද්ධාන්තරයක් දිව්‍ය ලෝක හයේම සැරිසරල සැරිසරලා ඉන්න අතරෙත අපේ සරුවක් ශාසනයේ පහළ වෙන කාලයේදී මත්සිකාශ්‍රම කියන නගරේ, ඒ කියන්නේ සරත් නුවරට යෙදුම් 120ක් තරම් දුර ප්‍රදේශයක් මත්සිකාශ්‍රම. මේ නගරේ සිටු බෙදරේ සිටු පුත්‍රය කියලා උපන්නා. මේ දරුවා මව කුසෙන් ගිහිනෙන දවසේදී ඒ සිටු මාලිගා වටේට යෙදුණක් මානේ නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මද කේ පාට මල් වැස්සක් වැස්සා. වතුර නෙමෙයි මල් වැස්සා. ඉතින් නම අරගෙන ආවා කියලා පියතුමා පිය සිටුවරයා නම තිබේ චිත්‍ර කුමාරයා කියලා. දැන් අර තමන්ගේ පැතුම් ඉස්සරේ නැති. මල් වැස්සෙකුත් එක්ක උපන්න නිසා, විසිතුරු ආත්මයක් උපන්න නිසා චිත්‍ර කියන නමින් ආමන්ත්‍රණය කළා චිත්‍ර කුමාරයා. ඉතින් මේ චිත්‍ර ඉගෙන කියාගෙන තමන්ගේ පියා සතු හිත තනතුරක් ලබා ගත්තා. මුළු මහත් ප්‍රදේශයේ බොහෝම ජීවනෝපාත වූ ධනවතෙක් වුණා. ඒ කාලයේදී අපේ බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වෙලා ධම්සක් දේශනාවෙන් පසුව 69ක් ධර්ම දූත සේවාවේ පිටක්තර යැවුවනි. ඒ මුලින්ම පැවිදිව පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා අතරේ එක එක ස්වාමීන් වහන්සේ එක එක ගම් නියම් ගම් රාජධානි වලට වැඩියනේ. ඒ එක නමක් මේ මත්සිකාශ්‍රම නගරයට වැඩලා තියෙනවා. ඥාසේ හඳුන්වන්නේ මහා නාම කියලා. මහා නාම රහතන් වහන්සේ. ඉන්නේ මත්සිකාශ්‍රම නගරයේ ප්‍රධාන සිටුවරයා නිසා තව පිරිස එකතු වෙලා මේ ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ධර්මානුශාසනයකට සවන් දුන්නා. ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනය තුළින් මේ හිතර ගුරු උපදෙතුමා සෝවාන් මඟඵල නිවන් සාක්ෂාත් කරගත්තා. මේ පළවෙනි ධර්මාශ්‍රවණයයි. සෝවාන් වෙනකොට මෙතුමාට වෙනත් ආයත වඩා විශේෂත්වයක් ලැබුණා. ඒ මොනවාද? අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන සිව් පිළිසිඳාගෙන ලැබුණ සෝවාන් මාර්ගය සමග. මේක ආශ්චර්ය දෙයක්. අපේ බුදු ශාසනයේදී සෝවාන් වෙනකොට මේ සිව් පිළිසිඳා ලැබුව පස්නමක් ගැන පමණයි සඳහන් වෙන්නේ. සරිල් දන් අතරත් අනුද මාහිමියන් වහන්සේ සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳා ඥාන ලැබුවා. උපාසක පින්නතුන් අතර සබිලහනුවර උපාලි ගෘහපතිතුමා සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳා ඥාන ලැබුවා. සරත් නුවර ධම්මික උපාසකතුමා සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳා ඥාන ලැබුවා. කොසම නුවර සාමාවතී රාජමහේසිකාට මල් සැපයෙව්ව කුජ්ජුත්තරා කියන උපාසිකාවද සෝවාන් වෙද්දීම සිව් පිළිසිඳා ඥාන ලැබුවා. එයින් එක්කෙනෙක් තමයි මේ මාචිකා කන්ද නගර වාසී චිත්‍ර ගෘහපතිතුමා. ඔය පස්වෙනා ගැන සඳහන් වෙනවා සෝවාන් වෙනකොට සිව් පිළිසිඳා ඥාන ලැබුවා. විශේෂත්වය මොකද? ඒ පස්වෙනාම විචිත්‍ර විඥේ විචිතුරු ධර්ම කතිකත්වයෙන් ඉහළට ප්‍රසිද්ධ වුණා. අනුද මාහිමියන් වහන්සේ බොහෝම විචිත්‍ර ධර්ම කතිකත්වයට උත්කමී. ධම්මික උපාසකතුමාත් එහෙමයි සයක් නොවර. එතුමාගේ ධර්ම කතිකත්වය නිසා ත්‍රිපිටක ධාරීව 250,000ක් එතුමාගේ සමාගම හිටියා. එතුමාගේ මව් සමාගමේ හිටියා 500ක්. ඒ 500ක් දෙනා සාසා සමාගම් 500ක් හදාගත්ත 500 දෙකි. ඒතර 250,000ක් වෙනවා ධම්මික සමාගම. ඒ සියල්ලන් ප්‍රධානව ධම්මදේශනින් හිටියේ මේ ධම්මික උපාසකතුමා සැලැත් නුවර. රජගහනුවරේ නිගන්ත නාත පුත්‍රයාගේ ප්‍රධාන දායක කෙනෙක් තමයි උපාලි ගෘහපති. එතම බුදුරජාන් වහන්සේක වාද කරන්න කියන්නේ වේලුවන් ආරාමයේදී වාදෙන් හෝ පැරදුනා පමණක් නෙමෙයි. බුදුබණ අහලා එදා සෝවාන් වුණා. සෝවාන් වෙනකොටම සිව්පිලිසින් ඥාන ලැබුවා. ඊළඟට මේ චිත්‍ර ගෘහපතිතුමා. චිත්‍ර ගෘහපතිතුමා අර මහා නාම රහතන් වහන්සේගෙන් බණ අහද්දී සෝවාන් වුණා. එතකොටම සිව්පිලිසින් ඥාන ලැබුවා. උද්‍යුක්තරාවත් මල් ගේන්න මල්ශාලාවට යනකොට බුදුරජාන් වහන්සේ දහම් දේශනාව දැකලා බණ අහලා ඒ ඉන්න සෝවාන් වෙලා සිව්පිළිසිඳා ඥාන ලබා ගත්තා පමණක් නෙමෙයි, එදාම සාමාවතී ඇතුළු විසවරු 500ක් දෙනාට ඒ බණ දේශනා කරලා 500ක් දෙනාම සෝවාන් ඵලයට පැමිණෙව්වා. මෙන්න මේ මාචිකාසන්ද නගරවාසී චිත්‍ර ගෘහපතිතුමා සදා බෞද්ධයෙකු නිසා ඒ මහා නාම මහරහතන් වහන්සේගේ උපදෙස් ලබාගෙන ආරාමයක් ඇති කරගත්තා. එතුමාගේ උයනක් තියෙනවා අම්බාතක වන්නේ කියලා. අම්බාතක කියන්නේ අම්බරල්ලා. අම්බරල්ලා වණයක් තියෙනවා උයනක්. ඒකේ ඇදුවා භික්ෂුන් වහන්සේලාට විහාරස්ථානයක්. අංග සම්පූර්ණව ආරාමයක් කරවලා ඉතින් මහා නාම රහතන් වහන්සේ නැවතුණා නෙමෙයි උන්වහන්සේ චාරිකා වැඩියා. පසු කාලෙක සුදම්ම කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් එතන නේවාසිකව වඩා හිඳිව්වා. ඉතින් මෙතුමා සෑම දවසේම විහාරයට යනවා. බොහෝ සෙනෙහෙක තියෙනවා. එතුමා බෞද්ධයෙක් වූ නිසා මුළුමහත් මාචිකාසන්ද නගරයේම බෞද්ධ නගරයක් වුණා. නිසා බොහෝ විහාරස්ථාන ඇති වුණා. නිසා භික්ෂුණීක්ෂණී උපාසක උපාසිකා සිව්වනක් වේසම ඒ මාචිකාසන්ද නගරයේ ප්‍රදේශයේ ඇති වුණා. ඔය අතරෙත් මෙතුමා ගැන බොහෝම ප්‍රසිද්ධියක් ඇති වුණා. බොහෝම විශේෂිතුරු ධර්ම කතිකාවක් ඇති කෙනෙක් කියලා. එවාගේම අවදාකවත් ඇති වෙන්නේ බණපදයක් උනත් ඇති වූ කෙනෙහි එතුමා සියල්ල ආબોධ කර ගන්නවා කියලා ආරංචියක් තිබුණා. බොහෝම ධර්ම කතිකත්වයේ නිසාම ධර්ම සාකච්ඡාට මෙතුමා සහභාගී වෙනවා. එක දවසක් සෑත් නුවර ජේතවනාරාමයේදී එක ස්වාමීන් වහන්සේ නමක් ගැඹුරු ගාථාවක් ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගෙන් කාර්යයක් දැනගෙන ගියා මේ මාචිකාසන්ද නගරයේ ශිෂ්‍ය පුත්‍රයාගේ සිටුවරයාගේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට ගියා. ගිහිල්ලා කිව්වා සිතානේ මම මේ ගාථාවක් පාඩම් කරන මට තෝරලා දෙන්න පුළුවන්ද? හොඳයි ස්වාමීනි ගාථාව කියන්න. ඉතින් කිව්වා මට විනාඩියක් අවසර දෙන්න මේක හිතන්න. ඊට පස්සේ මේ අර්ථ තෝරලා දුන්නා. තෝරලා දීලා කිව්වා ස්වාමීනි මේ මගේ වැටහීමයි ස්වාමීන් වහන්සේ මේක බුදුරජාණන් වහන්සේගෙන්ම අහගන්න. ආගෙන බුදුරජාණන් වහන්සේ දේශනාකාරයෙන් පිළිගන්න කිව්වා. එතකොට කිව්වා ස්වාමීනි මම මේක අහගෙන තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ විස්තර කළ වචන වලින් අකුරක්වත් සමුන්නාසුගේ වචන වල වෙනසක් වුණේ නැහැ. සමුන්නාසුගේ මේ ප්‍රතිභාවේ කෞසල කුසලතා දැනගන්නයි මම ආව සමුන්නාසුට බොහොම ස්තුතියි කියලා හිතත් වුණා. අනේ වාගේ කවදාකවත් ඇසෙන්නේ බණක් වුණත් මේ සිව්පිලිසිමියා ඥානලාභී අයට අහන්න ලැබිච්ච ගමන් මේක විනිවිද ආභෝධ වෙනවා. කෙලවර දක්වාම ආභෝධ වෙනවා. ඒක මේ සිව්පිලිසිමියා ඥානෙ තියෙන විශේෂත්වය. අර්ථඥානෙ, ධර්මඥානෙ, නිරුක්තිඥානෙ, ප්‍රතිභාවඥානෙ කියන මේ හතර. ඉතින් මෙන්න මේ අතරත චරියෝත් මුගලන් දෙනම වහන්සේ දහසක් සංඝ පිරිස පිරිවරාගෙන චාරිකාවේ වැඩෙද්දී මත්සපාසන්ද නගරයෙහි මේ චිත්‍ර ගුරුතුමා කරවා තියෙන අම්බාසකවන්නේ ආරණ්‍ය සේනාසනයට වැඩියා. මේම ආරංචියලා චිත්‍ර ගුරුතුමා විශාල පිරිසක් එක්වාසුකගෙන බණ අහන්න ගියා. ඉතින් සරියොත් මොගලන් දෙනම වහන්සේ දීර්ඝ මාර්ග ගමන් කරලා එහෙස පහසේ සිටින්නේ ඉතින් මෙතුමාගෙන් වැඩම කිව්වා ස්වාමීන් වහන්සේ අපට බරටසක් අවශ්‍ය ලැබෙන්න ඕනේ. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා සිතානෙනි දැන් ගමන් මහන්සි බොහොම එහෙස මහන්සිලා අපි ආවේ කියලා. නෑ ස්වාමීනි වැඩි මෙහෙසෙන්නේ නැතුව බොහොම සිල්වෙන් දේශනාවක් කරන්න කියලා. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට මෙතුමා සකදාගාමි අනාගාමි මාර්ගඵලත් ආબોධ කරගත්තා. දැන් ඉතින් ජීවිතයේ බුදුරජාන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලබා ගත්තා. ඉතින් සරියොත් මුගලන් දෙනම වහන්සේ ඇතුළු පිරිස ටික දහසක් වෙන වැඩම සිටලා සාංකා පිටත් උනාට පස්සේ මෙතුමා කල්පනා කළා මම බුදුරජාණන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලැබුවා. දැන්නම් නොදකින්න බෑ මට. මන් දකින්න ඕනේ කියලා ගමනක් සංවිධානය කළා. භික්ෂුන් වහන්සේලා 509යි, භික්ෂුණීන් වහන්සේලා 509යි, උපාසක මහතුරු 500යි, උපාසිකා මවරු 500යි. මේම 2000 ඒ ආගමික පිරිස. තමන්ගේ ජෛල් යාත්‍රා සඳහා පිරිස 1500ක් ගත්තා. ඒ කියන්නේ ගැල් 500ක දාන උපකරණයි මඟ වේදමුයි ඔක්කොම සම්බන්ධ කරලා තියාගෙන තමයි මේ ගමන යන්නේ. දුරු 120ක් යන්න ඕන. ගමනට යනවා 1015ක්. 1015 ගමනක් යන්න එන්න දවස් තුනක මාසයක් යනවා. මාසේකමාරක් වෙන් කරගෙනයි මේ යන්නේ. 1015ක් සවැත්නුවර මාසයේ කරලා ඉන්නත් බලාගෙන. ඉතින් මේ චිත්‍ර ගුරුතුමාගේ මේ ගමනට මිනිස්යන් වශයෙන් 3500යි. එවාගේම ගොනු ගල් 500ට අවශ්‍ය කරන් ගොනු මේ මාරු කරන්නත් එක්ක ගොනු සමහරට ගෙනියන්නේ ඇති 2000ක් විතර. ඔයසා විශාල කණ්ඩායමක සාධිතාවක් යදුන් 120ක් යනවා. බුදුනේ කියන්නේ දැන් මේ ගමන පිටත් උනානේ පාර දෙපැත්තේ මෙන්න දන්සල් පහළ වෙලා. පාර දෙපැත්තේ දන්සල් පහළ වෙලා මේ යන ඔක්කොටම කෑම බීම බස බුලත බෙහෙත් ඔක්කොම දෙනවා. ඒක නම් මහා පුදුමාර සීවලී මහ රහතන් වහන්සේ වාගේ. විගත මෙහෙමයි මේගොල්ලෝ ගෙනිච්ච මඟ වේදන් කිසිවක් වේදන් වෙන්නේ නැහැ. වේදන් වෙන්නේ කාරණයක් නැහැ. ඔක්කොම නොමිලේ හිනට ලැබෙනවා. 10-15ක්ම මේ ගියා ඔක්කොම මඟ දිගට තියෙන සල්පින් වලින් අවංහල් වලින් සක්කාර සම්මා ලැබෙනේ. හවුද නේ? මේ පින්මෙතාගේ පුණ්‍ය මහිමේ නිසා ආකාශස්තක විමානස්තක භූම්‍යස්තක දෙවියෝ මිනිස්සුකින් ගහලායි මේ සක්කාර සිද්ධ කෙලේ. පින්මෙතුන් ආල ඇති සීලේ මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් අර සේවක මහරහතන් වහන්සේ දකින්න යන ගමනේදී බුද්ධ ප්‍රමුඛ 30000 සංඝයාද සිව්පසේ ලැබුණේ ඇති ආල ඇති. ඒ වගේ සිද්ධියක් මේක. දශීවලේ මහ රහතන් වහන්සේ නම් නික්ලේති රහතන් වහන්සේ නමක් නේ. මේ යන්නේ අනාගාමී උපාසක මහත්මයෙකුගේ ප්‍රධාන ගමන. 10-15කින් සයත් නුවරට සමීප වුණා. බුදුරජාණන් වහන්සේ දා උදෑසන කනද මහ හිමියන් වහන්සේට ප්‍රකාශ කළ ආනන්දය අද මත්සිකාසන්න නගරවාසී වන්දනා පිරිසක් එනවා. චිත්‍ර ගුරුකුතුමා පෙරමුණේ තියාගෙන වන්දනා පිරිසක් එනවා. ඒ පිරිස ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදයේ චිත්‍ර ගුරුකුතුමා වඳින වෙලාවේ යොදුනක් මානේ පස්වනක් මල් වැස්සක් වහිනවා. 84,000ක් පිරිස මඟඵල නිවන් ලැබනවා. කියන මේ ප්‍රකාශනය බුදුරජාණන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේට ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මුළුමහත් සැලැත් නුවරට මේක ප්‍රසිද්ධ වුණා. හැන්දෑ වෙනකොට කෝටි සංඛ්‍යාත ජනතාවක් ජේතවනාරාමයේ පෙක්වාසී වෙලා. දැන් මේ පිරිසත් හැවසරු වෙනකොට තමයි ජේතවනාරාමයට සමීප වුණේ. අර ගෙනගියේ ගෑන් ලොක්කෝම සුදුසු තැන් වල කඳවුරු බන්දවල අර සංඝ පිළිස 500යි වික්ෂුණීන් වහන්සේලා 500යි උපාසකවරු 500යි උපාසිකාවරු 500යි බෙදා පිළිසෙත් මේ පින්නතා ගියා වන්දනාවට. දෙපැත්තේ කෝටි සංඛ්‍යාත ජනසාවක් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න ඉද්දෙන් කිසි කෙනෙක් වාඩි වෙන්නේ නැහැ. ඒ ඍජුව ඒකට කියන බුද්ධ වීථියේ කියලා. බුද්ධ වීථියේ කවුරුත් වාඩි වෙන්නේ නැහැ. මේක නැත්තම් නැනිනේම ගිහිල්ලා ධනමණ්ඩලයේ පතම්ම ශ්‍රීපාදේ ස්පර්ශ කරමින් අතකදා නම කේ කියලා යන්නා. ඒ වඳින වෙලාවේ මුළු මහත් ප්‍රදේශයේම විශාල ප්‍රමාණයක දිව්‍යමය මල් වර්ෂාවක් වැස්සා. මේවා සුරංගනා කතා කර හිතන්න පුළුවන් අද තාපයන් මල් වැහි වහින් නැති නිසා. අද කවුරුත් එහෙම මල් වැහි වහපුවා කාරණේක් නැහැ. හැබැයි අපි අහලා තියෙනවා පසුගිය කාලයක මේ තාවුදු අවුරුදු 40 ගානකට ඉස්සර බෝවත්තේ හේමා ලෝක ස්වාමීන් වහන්සේගේ ආදාන පෙරහැරේ මල් වැස්සක් වැස්ස ගිහිලා. ඒක හරි ප්‍රසිද්ධ වුණේ නෑ. නමුත් අසතාරං චූලා. ඒ වගේ සිදුවීම් සිදු වෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රාර්ථනාක ඵලයක්. නිකම් ප්‍රාර්ථනා නෙවෙයි උසස් කුසලයක විපාකයක්. ඒ වෙලාවේදී දෙනෝදාසක් මේ කෝටියක් දෙන සාදුකාර දෙවි ප්‍රසාදයට පත් වෙච්ච වෙලාවේ සාරුවක්ඥන් වහන්සේ විශිෂ්ට ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ දේශනාව සාමයේදී දැස සිටේ ජනතාව අතර 84,000ක් දෙන මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. දැන් මේ මත්සාසන්ද නගරයෙන් පැමිණි වන්දනා පිරිසට ඉඳුන් හිතුන් කෑම දීම ඔක්කොම කුසල රජුළු අනාථපින්නිගේ සිටුවරයා සූලානාථපින්නිගේ සිටුවරයා විශාකා මාතාව සංවිධානය කළ තිබුණා. මේ ජනගේ දාන වස්තුවම මොකක්වත් පන්නේ පරිහරණයට ගන්න බැරි වුණා. පසුව ඒ සියලුම දේවල් කප්පියේ කුටියක් වෙන් කරවාගෙන හිතන්පත් කළ තමයි එන ගමන එන්න සිද්ධ වුණේ. මේ 2015 බුදුබණ අහමින් බුද්ධ වන්දනා කරමින් සංඝ රත්නයට වන්දනා කරමින් පුදුමාකාර පුණ්‍යවන්ත කාලයක් මේ පිරිස පැවැත්තුවා. තවත් පුදුමයක් තමයි දැන් මේ පිරිස ගැල්ලල තියෙන පූජා භාණ්ඩ මඟවේදී ඔක්කොම විමත බාලා සංඝ රත්නයේ පවරලා එන්න හදනකොට මෙන්න ගැල්ලල තවත් බරක් පැටවිලා. මොනවාද? සං රිදි මුතු මැණික් වයිදූරිය আদি සප්ත ධාන්‍ය. සප්ත මේ විද රත්න ධාන්‍ය මේ රත්න ද සා රත්න මුළු මහත් ගැල් කිල්ල. මේක නම් දිව්‍යාංගනා සුතන්දාර සුරංගනා සතාවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් පුණ්‍ය විපාක වල ඇති මේක ආශ්චර්ය සිදුවීමක්. ආශ්චර්ය වන්දනා ගමනක්. ආපසු ගමනේදී දර ආසාසත්ක විමානස්ක භූම්‍යස්ක දෙවියෝ මිනිස් වෙතින් දැල්සල් මමාගෙන මේ යන පිළිසෙට සියලුම සත්කාර සම්මාන කැම දීම බත පිළිත සම්පාදනය කර දුන්නා. ඉදුම් මෙතුන් සියලුම දේ දවස් 15ක නිසිතේ දෙවියන්ගෙන් ලැබුණා. ඉන් මේ ප්‍රවෘත්ති ආශ්චර්යයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන විස්මිත වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහැවා. ස්වාමීනි මේ වාගේ වන්දනා ගමන කටු දැකලා නැහැ. මේ වාගේ මල් වැස්සක් ඒ කියන්නේ බණක් පමණ සතියක් පමණ කරවටක් තරම් සමාන තැන්වල මල් වැස් එක්ක වැස් වෙලා මල් ගොඩවල් දිවියනේ සුවඳ රිහෙදෙන මල්. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දේ මේක තථාගතයන් වහන්සේ අදිස්ථානයක් එහෙම නෙමෙයි. දෙවියන්ගේ බලපෑමකුත් නෙමෙයි. විදේශි දුහුණා නෙමෙයි. මේ චිත්‍ර ගෘහපතිතුමා කළ මහා පිනක විපාකයක්. මේ චිත්‍ර ගෘහපතිතුමා කල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරාගෙන ආවා මේ විදිහේ බුද්ධ ශාසනයේ කුසක් අනුසුරු දරා ගන්න. ඉතින් එතුමාගේ පාසලේ බුදු සසුනේදී ආර එක්තරා භාවනා නියෝගේ ස්වාමින් වහන්සේ නමකට දානෙදී ලස්සල පැතුමානුව මේ මල් වැහි ලැස්සා. එතුමා එදා ප්‍රාර්ථනා කළ තිබුණා මට යදුන් ගණන් මොනතරම් දුර ගමනක් ගියා දහස් ගණන් කුදපණු ලැබේවා කියලා පැතුමුවත් එදා සිද්ධ කළ තිබුණා. ඒක අර දුප්පත්කම තියෙනානේ එන එදා ඒ කාලේ දඩයන් කරමින් ජීවත් වුණේ පොහොසත් ජීවිතයක් නෙමෙයිනේ. එනිසා තමයි ජීෙන් වේතන දහස් ගණන් කුදපණු ලැබේවා කියලා පැතුවේ. ඉතින් දැන් මේ තැනත්තා කල්ප ලක්ෂයක සිට දියුණු කරගෙන ආව කුසල ඡන්නේ, කුසල වීර්යයේ, කුසල චිත්තයේ, කුසල විමර්ශාව තියෙන නිසා මේ විදිහේ උසස්ම වංශවත් ජීවිතයක් ලැබුවා. චිත්‍ර ගුණපති නාමයෙන් පහළ වෙලා මේ කියන බුද්ධ වන්දනා ගමනේදී අර තමන්ගේ කළ කුසලයේ උපනිශ්‍රේ සම්ප්‍රාප්තිය අනුව දෙවියන්ගේ උපස්ථාන ප්‍රවා ලබන්න සිද්ධ වුණා. යනකොට දෙනකොට දව මාසයක් තිස්සේ දෙවියන්ගේ උපකාර ලැබුණා. සරත් නුවරදී රජ මැසියම කියාගේ බොහෝ ප්‍රභූවරයන්ගේ උපකාර ලැබුණා. ඒ වගේම මේ ගල්වලට අවශ්‍ය මේ රත්න වර්ග අප්‍රමාණව ලැබුණා. මේ ඔක්කොම දෙවියෝ කරලා දුන්නා නෙමෙයි, මේ පින්නතාගේ පුණ්‍ය මහිමයෙන් සිද්ධ වුණා. මේ විදිහට මේ තැනැත්තාගේ සංසානගත උසස් ගුණ ධර්ම හතරක් මෙතන සඳහන් වෙනවා කියන එක තෝරලා දුන්නා. ශ්‍රද්ධා සම්පදාව, සීල සම්පදාව, පරිවාර සම්පදාව සහ භෝග සම්පදාව. ශ්‍රද්ධා සම්පදාව යම් කෙනෙකුගේ නම් ඒ තැනැත්තා සදා සීල සම්පදාවක් ඇති කෙනෙක් වෙනවා. සුත සම්පත්තියක් ලබනවා, ත්‍යාග සම්පත්තියක් ලබනවා, ප්‍රඥා සම්පත්තියක් ලබනවා. එයින් දෙකක් මෙතන කියන ශ්‍රද්ධාවයි සීලයයි. අනික පරිවාර සම්පත්තිය ඒ කියන්නේ යම් කෙනෙක් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණයන්ගෙන් සමන්විත නම් ඒ තැනැත්තාගේ ආශ්‍රයය තියෙන්නේ එවැනි පුද්ගලයෝමයි. ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, සුතවන්ත, ත්‍යාගවන්ත, ඥානවන්ත අය තමයි එක තියෙන්නේ. සිරත එක තියෙන්නේ කිරිලි, සනියත එක තියෙන්නේ පැණි, හත්තරන්ට එක තියෙන්නේ රත්තරන්, රිදියට එක තියෙන්නේ රිදි. ඒ වාගේ තමයි එතන විදිහේ ගුණධර්ම යන්තනෝගේ තියෙනවා නම් ඒ විදිහේ ගුණධර්මයක් තමයි එක්කාසු වෙන්නේ. ඒකට කියනවා ධාතු සංයුක්තයේ දේශනාවක්, ධාතුතෝ භික්ඛවේ සත්තා සංසන්දති සමෙන්ති. හීනවදී මුත්තිකතා සත්තා හීනවදී මුත්තිකේ සද්දෙන් සංසන්දති සමන්තේ සමෙන්ති. පණීතාදී මුත්තිකා සත්තා පණීතාදී මුත්තිකේ සත්තේ සද්දෙන් සංසන්දති සමෙන්ති. මේ වාගේ ධාතු සංයුක්තයේ දේශනාවක් කියනවා. පහත් අදහස් ඇත්තෝ පහත් අදහස් ඇති අයට එකතු වෙනවා. උසස් අදහස් ඇත්තෝ උසස් අදහස් ඇති අය එකතු වෙනවා. අදිමුක්ති කියන්නේ අදහස, ප්‍රාර්ථනාව, සිතුම් පැතුම්. ඒකට කියනවා ධාතුසෝ කියලා. ඒ කියන්නේ සිතුම් පැතුම් ස්වභාවය අනුව. සිතුම් පැතුම් ස්වභාවය අනුව කුද්දලන් එකතු වෙනවා. දැන් මේ චිත්‍ර ගෝලපතිතුමා සදා ශ්‍රද්ධාවන්තේ, සීලවන්තේ, ශ්‍රුතවන්තේ, ත්‍යාගවන්තේ, ඥානවන්තේ නිසා එවැනි පුද්ගලයන් තමයි මේ තැනැත්තාට සම්බන්ධව සුහදව කටයුතු කරන්න හිටියේ. එනිසා භික්ෂුව, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න විශාල පිරිසක් මෙතුමාගේ පරිවාර හැටියට හිටියා. ඒකට කියන්නේ යසස කියලා. යසස කියන්නේ මේ ගුණසතනේ පමණක් නෙමෙයි. ගුණකතනේ එකම අර වාගේ පරිවාර සම්පත් ලැබීම යසසි හැටියට හඳුන්වනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ යසස අනන්තයිනේ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, දේවිය, බ්‍රහ්ම, නාග, සුපාණාමි කොන මොන තරම් පිළිසක් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වෙලා ඉතිහාසය. ඒවා තමයි යසස කියලා කියන්නේ. යසෝ පරිවාර සම්පත් දෙක මේක වචනින් කියන්න පුළුවන්. ඊළඟට භෝග සම්පදා නමින් මෙතුමා සසර කරගත් අනේක අප්‍රමාණ දාන ආදී කුසල් බැලෙන් දෙලෙන් නැති විනාශයෙන් නැතනම් විශාල ධනස්කන්ධයක්, භෝගස්කන්ධයක් මෙතුමාට තිබුණා. ඒ නිසා නේද 3500ක් ශෙනගෙත් මේ වන්දනා ගමනක්දී ඔක්කොම සලකන්න බලාගෙනනේ. නිකන් අනුන්ගෙන් ඉල්ලා ගන්න නෙමෙයිනේ. ඒ තරමේ ධන දාන්නේ වස්තම් මෙතුමාට තිබුණා. දොරේතුමාගේ ධාර්මිකව පරිහරණය කරමින් බුද්ධ ශාසනයට පිහිට වුණා. තමන්ගේම උයනක ආශ්‍රමයක් කරවාගෙන භික්ෂුන් වහන්සේලා වඩා හිඳුවලා ආගමික වත් පිළිවෙල සඳහාම කාලය දෙවමින් එයින් ප්‍රයෝජන ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනෙන් පැවැත්වී ශ්‍රද්ධාව, සීලය, යසස භෝගයේ තියෙන යමස් කියන විගේ තැන දෙවියන්ගෙන්ද මිනිසයන්ගෙන්ද ගිහියන්ගෙන්ද තෛද්දන්ගෙන්ද පුදසක්කාර ලබන්නේ කෙනවා කියන එක. දැන් අපි සලකා බලමු මොකද්ද මේ ශ්‍රද්ධා සම්පදාය කියන්නේ. මේක දැනගත යුතු දෙයක්. ශ්‍රද්ධා ශ්‍රද්ධා කියන මේ වචනේ කවුරුත් අපි භාවිතා කරන වචනයක්. නමුත් මේකේ ප්‍රභේද අපි දැනගෙන හිටියොත් අපට ඒක නිතර අවදීන් සබා ගන්න පුළුවන්. ශ්‍රද්ධා කේති ශ්‍රද්ධා. ඒ කියන්නේ බුද්ධ ආදී ගුණ පිළිගන්නවා නම් ඒක තමයි ශ්‍රද්ධා නමින් එතන හඳුන්වන්නේ. ඒ ශ්‍රද්ධාව සිත පැහැදිලිවීම වර්ථයෙන් මැනිපත් වාගි. ශෝබන ඡායසික ධර්ම තියෙනවා 25ක්. එයින් මුලතම තියෙනවා ශෝබන සාධන 19ක්. ඒ 19 පළමුවෙනි පියවර ලැබෙන්නේ ශ්‍රද්ධාවටයි. ශ්‍රද්ධාව තමයි ශෝබන සාධන ඡායසිකයේ මුල. ශ්‍රද්ධා ජාතෝ උපසංකමිතිය ආදී ආනිසංස ප්‍රේගයක් කියන්නේ තියෙනවා. එයින් මේ ශ්‍රද්ධාවේ තියෙනවා දෙලේද 6ක්. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව, ඕපප්පන ලක්ෂණ ශ්‍රද්ධාව, ආගම ශ්‍රද්ධාව සහ අධිගම ශ්‍රද්ධාව කියලා. මේ අවස්ථා පහක් කියනවා ශ්‍රද්ධාවේ. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ හදපත් වෙන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අදහනවා, පිළිගන්නවා. භක්තියක් පමණනේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කාන්තේ සරුවක්ඥයි කියලා හදපත්යෙන් පිළිගන්නවා. ධර්ම රත්නේ කාන්තේ ස්වාක්ඛාතය කියලා හදපත්යෙන් පිළිගන්නවා. සංඝ රත්නේ සුපතිපන්නං ඒකාන්තයෙන් කියලා සංඝ රත්නේ ගුණ පිළිගන්නවා. බෝසතාණන් වහන්සේගේ බෝධි සම්භාර පිරු ආකාරයේ බෝධිසත්ව චරිත පිළිගන්නවා. බුද්ධ ශරීරය පිළිබඳ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති යනුන් ගියන ලක්ෂණ ආදී පිහිටින් පිළිගන්නවා. අත්තංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් දහම් දේශෝභා පිළිගන්න. බුද්ධ චරිතයේ සිදු වූ සියල්ල ඒකාන්ත සත්‍යයයි කියන එක පිළිගන්න. ඒ වගේම ස්කන්ධ ආතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිසම්පාද ආදී වශයෙන් තියෙන මේ ගම්මීර ධර්මාර්ථයන්. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල නිර්වාණ ධර්මද ස්ථීර වශයෙන් පිළිගන්නවා. විශ්වාසයෙන් පිළිගන්නවා. සංඝ රත්නයේ සුපටිපන්නතා, උජුපටිපන්නතාගේ අනන්ත ගුණ සිහියෙන් පිළිගන්නවා. මේක ශ්‍රද්ධා සම්පදාවයි. ඒකට කියනවා ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව. එනම් ඇදගීම. අනිත් එක තමයි සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව. ඒ කියන්නේ රහත් නොවු අයගේ සිත වරින් වර පිළිකුවේවා. පිළිතුනා කියන්නේ එක්කෝ සෝකෙන්, දුකෙන්, දොම්නසෙන්, සාගෙන්, දෝසෙන්, මෝහයෙන්, මානෙන්, උපක්ලේශයන්ගෙන් සිලුකේරුවා. ඒ කාර්යයට වතුරක් බොර වෙනවා වගේ. ඒ සිලුකේන නැත්තම් බොර වෙන ඒ අපිරිසුදු වෙන සිත පිරිසිදු කරගන්න ශ්‍රද්ධාව පිහිට වෙනවා. සැබෑ ශ්‍රද්ධාවන්තයා හිතේ දුකක්, සංඝාතුවක්, බයක් ඇතිගනින්නක් මොකක් හරි වෙනසක් වුණාම දේවාලයට යනවා නෙමෙයි. සායි බබාවනි ශාන්තුවරයන් සොයාගෙන යනවත් නෙමෙයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නේ වා හොයාගෙන යනවත් නෙමෙයි. නාමි වාක්‍ය සොයසයා නැසත් පල සොයසයා යනවත් නෙමෙයි. ඒලාට තමන්ගේ හිත තමන් අදහන සාකුරුන් වහන්සේ ගැන සිහි කරනවා. බුදු ගුණ සිහි කරනවා, දහම් ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා, බුදු ධර්මයේ සිහි කරනවා, බුද්ධ වචනේ සිහි කරනවා. එතකොට එයින් සිදුවෙනවා අර කැලඹිලා බොර වෙලා අපිරිසිදු වෙලා තියෙන හිත පැහැදෙනවා. ඒකට නිදසුනක් තියෙනවා චක්‍රවර්ති රජුරවන්න තියෙනවා කියන මණිකක්. පාර යනකොට පයින් යන තැනකදී වතුර පිපාසලා වතුර ඕන වෙනකොට බොර වතුරක් අහුවෙනවා. මේ බොර වතුරට මේ මණික දැම්මම සැනකින් ඒක මණික් පාටට පැහැදිලි වෙනවා. අර බොර වතුර පහදවන නිසා ඒකට කියන උදක ප්‍රසාදක මාමික කියලා. ඒ වාගේ අපේ හිතේ මොනවා හරි කෙලෙස් හිතක් හරි දුක්ඛ සාගත හිතක් හරි ඇති වුණා නම් ඒ හිතේ තියෙන අපිරිසුදු බව පිරිසිදු කර ගන්න යන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වර්ජන කිරීමෙන්. එයින් සමාගිත ප්‍රසන්න වෙනවා. අන්නේ ප්‍රහද පහදවා ගැනීමට උදව් වෙච්ච ශ්‍රද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා ඊටත් වඩා බලගතුයි. ඒ කියන්නේ මානක බාධක අතුරු අන්තරා ජය ගැනීමේ තරම් උද්‍යෝගී මා ශ්‍රද්ධාවයි සම්පස්සන්දර ලක්ෂණ ශ්‍රද්ධාපියයි. ඒකේ නිදසුනක් කියනවා නම් ගඟක් ගලනවා. දෙගොඩ තලා වතුර ගලනවා. මේ ගඟ ගැඹුරු නෑ. නමුත් තේන්නේ මහා ගැඹුරු ගඟක් වාගේ. පාරේ දිශා පෙන්නනිසු ඉගොඩු මිගොඩු යන්න බැරිව රොක් වෙලා ඉන්නවා. බයසපත් වෙලා. ඔය අතර කැහැපොට ගහගත්තේ උෂමහාක පෙන්නේ නැති යෝධ පුරුෂේ ජගදාවක් කරන් මේ ගඟදිය දෙබෑ කරනවා. ගඟදිය දෙබෑ කරමින් කිරිසියා මෙහා ගෙනියනවා. අන්නේ වාගේ පුදුම උද්‍යෝගීමත් ශක්තියක් මේ සම්පක් හන්දර ලක්ෂණ ශ්‍රද්ධාවට තියෙනවා. ඒ කියන්නේ දන් දෙන්න, සීල දකින්න, භාවනා කරන්න, බඳහන්න කවරෝ යහපතක් සඳහා ඉදිරිපත් වුණාම අසනීපකම් යනක් වෙනක් වැස්ස, පින්න, අවුව, নানা ප්‍රකාර බාධක දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ මොනම දෙයක දේවල් පසුබසවන්නේ සමාහිතාගත පින්කම කරන්ඩ ජීවිතය ගැන නොබලා හරි ඉදිරිපත් වෙනවා. අන්න ඒකට කියන සම්පක් හන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. ඒ සතිරංගාර බෝධිසත්ව චරිතයෙන් උදයට ඒක පැහැදිලි වෙනවා. සතිරංගාර කියන්නේ නරා නම. අපේ බෝසතාණන් වහන්සේ සිටුවරේ සිටු පුත්‍රයෙක් පුත්‍ර කාලයේ සිටු පුත්‍රයා කාලයේ පටන්ම දුගී මංගල ආශ්‍රමයන්ට ධාන්‍යයක් දෙන්න පටන් ගත්ත සිය නිවසේ ඉද්දී ඉදිරියේ ශාලාවක් හදලා. ඔබ දවසෙන් දවස දියුණු වුණා. ඉන්නේ දන්සල දවසෙන් දවස සිය ගණන් දහස් ගණන් දෙන ඇවිල්ලා සෑම ගේම බත් බුලත් දෙහෙත් මේක දෙ ලබා ගන්නවා. ඔය අතර අද්දාසක්ම නිරෝධ සමාපත්තියෙන් ගන්ධ මාදන ප්‍රාරෝපිතේ වැඩි සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ දිවසෙන් බැලුවා දානේ ලැබෙන්නේ අද කොතනද කියලා. මොකද එදා දාන නොලැබුණොත් පිරිනිවන් පානවා. දවස් හතක් නිරාහාරවලු මුළු ජම්බුද්දීපේම නෝනින් දැලීමේදී කෙනෙගේ මෙතන දන්සලයි. එතන දන්සලේ නම් දානි තියෙනවා. පරිත්‍යාග කරන දාන ප්‍රතිආග ශ්‍රද්ධාවක් තියෙනවා. සුවාසේ පාත්‍ර සීවල ධර්ම ඉර්ධියෙන් අහසින් වැඩලා ජමදුලට දැක්කා. දානශාලාවට දැක්කා. ඒකවල පුදුම දෙයක් වුණා. මේක බලන්නේ හිටියා වසවර්ත ජී පුත්‍රයා. වසවර්ත ජී පුත්‍රයා මේ බුදු රූපතේ බුදු රහතන් වහන්සේලාට වැඩි කැමති නෑ. මොකද සත්‍ය නිවන් දක්නවට කැමති නෑ. එතුමා කැමති දෙව ලෝකයට එනවා නම්. බඹ ලෝකයට එනවට කැමති නෑ. මොකද එතුමා ජනාධිපති කෙනෙක් වගේ අගරාජ කෙනෙක් වගේ. ඔහුගේ ඉහළම ජීව ලෝකේ. ඒ ඉහළම ජීව ලෝකේ ඉන්නේ කෙනෙක් ආයතන සියලු දෙනා මම යට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි බමලෝට යනවාට කැමති නෑ, නිවන් දකින්නට කැමති නෑ. ඉතින් මේ පසේ බුදුරජාන් වහන්සේ දන්සැන් දීලා බොහෝ දෙනා සුගතියේ නිවනට යනවානේ. ඒක වලක් ගන්න පිරිනුවම් පානු පිණිස අර වැඩේ තැනටයි දන්සැලටයි අතරේ හතරේ නක්තරන් දිග කාලයට විශාල කිහිරි ගිනි අඟුරු වලක් නැව්වා. බලන්න බය මහා භයානක ගිනි අඟුරු වලක් නැව්වා. දංගම් දෙපැමිණි දෙනෝ දහසක් දෙනා මහත් හඳින් කෑ ගහන්න පටන් ගත්තා. නමුත් මේ බෝසතාණන් වහන්සේගේ සිතේ අසීමිත ශ්‍රද්ධාවක් තියෙනවා. පරිත්‍යාගයේ අවශ්‍ය දෙයක් බව තේරුම්ගෙන ජීවිතය ගැන නොබලා පරිත්‍යාග කරන්න උන්වහන්සේගේ ශ්‍රද්ධාව තියෙනවා. උන්වහන්සේ ප්‍රණීත සීල පායාසයක් එක අතකින් අරගෙන භාජන එක අනිත් අතින් හැන්ද අරගෙන ආවා මේ ගිනි අඟුරු වල ළඟට. කල්පනා කළා මෙතන ගිනි අඟුරු වලක් ඉබේ හත ගන්න බෑ. මගේ විපාක වාරයක් වෙන්නේ නැති. දම්පින්කම් කරනවාට අකමැති මාර පාසක දෙවියෝ ඉන්නවා. එහෙම කෙනෙක් මේක මවන්න ඇති. කවුරු නමුත් මේ මවාපු තැනැත්තා මට කෙනේවා කියලා හද සුදු බැලුවා. සැබවේ මහසේ බිලිසි බිලිසි හිටියා වසවර්ත ජීව පුත්‍රයා. ඇසුවත් අමුන්නාසේ කවුද? මං වසවර්ත ජීව රාජයා. ඒ ගිනියංගරෝ මල් මේ තමුන්නාසේ දෝ මමයි. ඒ මොකටද? තසේ බුදුරජාණන් වහන්සේ දාන වරක් වුණු කෙනසයි. මේ කදිලංගාර බෝසතාණන් වහන්සේ මාර දීපුත්‍රයාට අභියෝගයක් කළා. වසවර්ත දීපුත්‍රය ඔබයන් 100ක් 1000ක් මගේ දාන වරක් ගන්නද බෑ. මම දන් දෙන්න හැටි බලන්නයි කියලා අභියෝගයක් කරලා සත්‍යක්‍රියාවක් කරගත්තා හිටි. මං කුඩා කලපතන් නිති පන්සිය දැක්කා, පොය අතුසිය දැක්කා සත්‍යයි. මම මව පියන් දුක්සාන කළා සත්‍යයි. මම මේ දවසංසාර සැප නොකතා ලෝතුරා බුදුබාපතා මේ දානේ පාරමිතා ශීසෙන් දෙනවා සත්‍යයි. මේ වාගේ දානවලි පාරමී පුරා ලොව බුදුවරු පසේ බුදුරු රහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මට මේ ගිනියඟුරු වලක් නොවේ මේ නැද්දෙන් ගිහිල්ලා කිසියම් අනතුරක් නොවේ දානේ දී ගන්න මට ශක්තිය ලැබේවා කියලා අදිස්ථාන කරගෙන පැන්නා. මේක නම් පුදුම ආත්ම පරිත්‍යාගයක්. බලාහිතේ නිසු විස්මිත වුණා මේ ගිනියඟුරු වලට පයින් කොට. අනේකින් පැන්නාම මේ මහා පොළවට හිතක් පිටක් නෑ. නමුත් ගුණවතාගේ ගුණේ තේරෙනවා, අගුණවතාගේ අගුණ තේරෙනවා. අගුණවතාගේ අගුණ තේරෙන නිසානේ දෙව්දත් තෙරුන්ද, සිංතිමාන විකාවද, ශුක්‍ර බුද්ධ රජුවද, නන්ද මානවකයාද, නන්ද යක්ෂයාද, පලාඹු රජුවද, ඒ භයානක පාපයන් නිසා ඒ මොහොතේ පොළව පලාගෙන අවීචයට ගියේ මේ මහා පොළවට තේරෙනා වගේ නේද? ඒ වගේ අනාගතයේ සබන පියවරක් ගානේ නෙළුම් මල් පිටෙන්ද පුණ්‍ය සම්භාර පුරණ මේ උත්තමයන් වහන්සේගේ ශිරිපතුල පිළිගන්නට ගිනිඅඟුරු වල මැද්දෙන් සතරෝදයක් සඳන් විශාල නෙළුම් මලක් පහළ වුණා. නෙළුම් මල උඩ තමයි පාර ඇඳුනේ. දැන් උන්නාසු ඉදීම ප්‍රීති වාක්‍යයක් කියවුණා. කාමං පතාමි නිරයං උද්දපාදෝ අවංසිරු නනරියං කරිස්සාමි සම්දපින්දං ප්‍රතිංගහා. මේ වාක්‍ය කියවුණා ඉදීම සන්තෝෂී. ස්වාමීනි මගේ දෙපා උඩුකුරුවේ හිස යටුකුරුවේ මේ ගිනිඅඟුරු වල මැද්දේ තිත්තුලක් කමක් නැහැ කියලා මම පන්නේ. මට නම් දන් නොදෙන්න පුළුවන් කමක් නැහැ ස්වාමීනි. නමුත් මා හැසිරුණු ධර්මයේ මට පිළිපෙවන ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ දානේ පිළිගන්න සේක්වා කියලා පාත්‍රයට දානේ පූජා කළා. රසේ බුදුරජාන් වහන්සේ ගාථා දෙකකින් අනුමේලි දේශනා කොට සින මහත්කාරව ලෝකනිසේ අහතට පෑනගේ පෙනිපෙනී මහසින් වැදියා. මේ බලාලි සිටියේ දෙනෝ දහසක් දෙනා මහා නිසාදුකාර දුන්නා. බෝසතුන් වහන්සේ නෙළුම් මල වැඩ උඩ වැඩ ඉඳගෙන සමිනි පිරිසට පුණ්‍යානුමෝදනාවක් කළා. සත්පුරුෂයේ මේ පින්කම් කරන්න බය නොවෙත්වා. මං ජීවිතය ගැන නොබලා ගිනිඅඟුරු මල වැද්දට පැන්නේ මා අසුණු ධර්මයේ මට පිහිට වුණා. සමගේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මේ පින ඔබ සෑම දිනා අනුමෝදන් වෙත්වා. මේ කුසලයේ මත මතුවනාගතයේදී ලෝකයේම දැවෙන 11 මහා ගින්න නිවලා ලෝවැස ජනතාවට අමා මහ නිවන් සුව සාදා දෙන පිණිස ලෝතුරා බුදුබා පිණිසම වේවා කියලා ගොඩ වුණා. මේ මොන ආශ්චර්ය ශ්‍රද්ධාවක්ද? මේකද කියන්නේ සම්පක් කන්දන ලක්කන ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඕනෑම මාර්ග බාධක අසුරු අන්තරා ජයගෙන තමා හිතන පින්කම කරන් ඉදිරිපත් වෙන තරම් උද්යෝගිමත් ශ්‍රද්ධාවට තමයි සම්පක් කන්දන ලක්කන ශ්‍රද්ධාව කියන්නේ. ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ ඊට වඩා තවත් එකක්. ඒ කියන්නේ දැන් මඩක ඉන්නක් හිතේවා නම් වැටෙනවා නෝ ගැලවෙනවානේ. දහයියා ගොඩක ඉන්නක් හිතේවා නම් අයිය නැතුව වැටෙනවානේ. ළඟරක් ద్వාරෙක ඉන්ද්‍රතියේ කියලා ඉදි කඩොල්ලේ තියෙනවා කණුවක් හිටවන සිරිතක්. කණු දෙකක් තියෙනවා අන්තෝ ඉන්ද්‍රතියේ බයි ඉන්ද්‍රතියේ කියලා. ඒ කියන්නේ අපි ගේත්තු කණු. ඒ කාලේ අද වාගේ මේ රසායනික දේවල් වලින් කොන්ක්‍රීට් යන දේවල් තිබුණේ නැති නිසා තියෙන ඇති වරින් වර ඔය කියන සමයේදී නිදසුන ශාසයෙන් ගන්න ළඟරක් ద్వාරයේ සමීකරන්නේ හිතවනවා බොහෝම ශක්තිමත් කණුවක්. ඒ කණුවට ගන්න එකෝ නා කඳක් නැත්නම් ඇහැල කඳක් එහෙම නැත්නම් තවත් හේමලා කඳක් තනිකර අරටුවක් ගන්න. ප්‍රියන් අතක් දිගයි. ප්‍රියන් අතෙන් හතරක්ම පොළවේ හිටවනවා. ප්‍රියන් හතරයි පොළවේ උඩට තියෙන අපි හයයි. මේක සිවුදිගෙන් වෙන වේරම්ම ගුණකටවත් ගැලවෙන්නේ නැහැ කියනවා. ඇතකටවත් මේක සොලවන්න බෑ කියනවා. අන්නේ වාගේ කණු තමයි පිටවන්නේ නගර ద్వාරෙක මේ දොරටුව සඳහා දොරටුව මේ උළුවස කණුව සඳහා. ඒ මේ උළුවස කඳ වාගේ පිටවන ඉන්ද්‍ර කියලා කිසිම දෙයකින් සොලවන්න බැරුව වාගේ යම් කෙනෙකුගේ තුනුරුවන්ගේ ගුණස්කන්ධයේ පිළිබඳව සොලවන්න බැරි. සොලවන්න බැරි. ගලස්තරන්න බැරි පිහිටි ශ්‍රද්ධාවක් ඇත්නම් ඒකට කියනවා ඕකප්පන ලක්කන ශ්‍රද්ධාව කියලා. ඕකප්පන කියන බැලගන්න ශ්‍රද්ධාව. කිසිම දෙයකින් හොල්ලන්න බෑ. ඊළඟට ආගම ශ්‍රද්ධාව කියන්නේ ලෝතුරා බුදුබා පතාගෙන පෙරුම් පුරන අසේ බුදුබා පතාගෙන පෙරුම් පුරන සහබෝධිය පතාගෙන පෙරුම් පුරන නියත වෙච්චි උතුමන් ඉන්නවනේ. ඒ නියත වෙච්චි උතුමන්ට භවයක් භවයක් පාසා කාගේවත් උපදේශක් නැසත් දන් දීම සිල් නැතිවීම භාවනා කිරීම ආදී කුසල ක්‍රියා සඳහා බලවත්ම ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව. භවයෙන් භවයට භවයෙන් භවයට පිරෙන ශ්‍රද්ධාව කියන එකයි ආගම ශ්‍රද්ධාව කියන්නේ. ඊළඟට 6 වෙනි එක අධිගම ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව නම් කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලාභයෙන්ට පිරෙන ස්ථිර ශ්‍රද්ධාවයි. ඒකට කියනවා තවත් වචනයක් අවිච්ඡා ප්‍රසාදය කියලා. අවිච්ඡා ප්‍රසාදය කියන්නේ සොලවන්න බෑ. අර ලෝක අපේ ශ්‍රද්ධාව වගේම තමයි අවිච්ඡා ප්‍රසාදේ මුල රැකෙකින්වත් තායි කෙනෙකුට වෙනස් කරන්න බෑ. සරත්නුවර සිටියේ තර ශූරම් බක්කේන මානවකේ ජේතවනාරාමයේදීම බණහල ෂෝවාන් හිලගේ දරාවා. මේක දැක්ක වසුවර්ග දේ පුත්‍රයා. මොහුගේ හිතේ ශ්‍රද්ධාව වෙනස් කරන්නේ බුද්ධ විලාසයක්ම වාගෙන ආවා. ඇවිල්ලා මේ ශූරම් බක්කේ කතා කළා ගෙදර ඇවිල්ලා මන් ටිකකට ඉස්සර වෙලා ඇවිල්ලා බණක් කියවානේ. ඒ බණේ ටිකක් වෙනස් කරන්න දේවල් තියෙනවා. මන් කියන්නේ සීල සංස්කාර අනිත්‍යයි කියලා නෑ. සමහර නිත්‍ය සංස්කාර තියෙනවා. සීල සංස්කාර දුකයි කියවානේ. සැප සංස්කාරක් තියෙනවා. සීල සංස්කාර අනත්තයි කියවානේ. ආත්ම සංස්කාරයක් තියෙනවා. කියනකොට මේ සූරම්බට සෝවන් වෙලා ඉන්නේ හේතනත්තාගේ විතර පුදුමාකාර අවදීමක් ඇති වුණා. ලෝතුරා බුදුවරයන් වහන්සේලාට වරදින වචනේ නෑ. උන්වහන්සේලාට අමතක වීමෙන් යමක් කියවන්නේ නෑ. නත්ති දේවා නත්ති රවා ආදි වශයෙන් කදිසි වචන කියෙමුකුත් නෑ. උන්වහන්සේලාට නැත නිවැරදි කරන්න වචන දේශනා කරන කිසිසක් නෑ. උන්වහන්සේලා කියන්න දන්න සරුවක් නෑයි. මේනම් බුදු කෙනෙක් කියන්න බෑ. මං අහන්නම් කවුද කියලා. එව තමුන්වහන්සේ කවුද කියලා. එතකොට මේ බුද්ධ විලාසයේ මවාගෙන ඉච්චේ මාර්ගයේ පුත්‍රයා කිව්වා මම තමයි වසවග්ගී පුත්‍රයා කියලා. අතුරු සනන් ගහලා කිව්වා වසවග්ගී පුත්‍රයේ ඔබ වාගේ සියයක් දහහක් ආවත් මා ලබාගත්ත ශ්‍රද්ධාව හෝ පිළිගැන්වීම වෙනස් කිරීමට පුළුවන් ගන්නේ නැහැ කියලා අතුරු සනන් ගහන කොට ඔහු අතුරු දාන් වුණා. මෙන්න මේ වගේ දෙවි කෙනෙකුට මාර්ගයට සොලවන්න බැරි ස්ථිර ශ්‍රද්ධාවක් හේතෙනවා මාර්ගඵල අධිගමනයේ. ඒක තමයි අධිගම ශ්‍රද්ධාව කියන්නේ. දාර මුලින් සඳහන් කළේ චිත්‍ර ගෘහපුත මාතමේ හයම තිබුණා. දැන් එතුමා අනාගාමී කෙනෙක් වෙනකොට හේතනත්තාට මේ කියන සායාකාරෝම ශ්‍රද්ධා සම්පදා තිබුණා. තුනුරුවන් අධපත්‍ය හතපත්යෙන් පිළිගැනීමේ ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා තිබුණා. හිතේ යම් කිසි අමනාපයක් දුකක් ඇති වුණා නම් ඒ වෙලාවේ පිරිසිදු කර ගැනීම සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. මාර්ග බාධක අතුරු අන්තරා ජය ගැනීම සම්පත් හඳන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. ඉන්ද්‍රියක්‍රියාවක් වාගේ සැලවේ නැති ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. කල්ප ලක්ෂ්‍යාත්ම නියත නිවන් දැකීමේ අධිගම ලැබීමේ නියත පුද්ගලයෙක් වශයෙන් දිනු කරගෙන ආපු ආගම ශ්‍රද්ධාවක් තිබුණා. මාර්ගඵල තුනක් ආબોධ කර ගැනීමෙන් සිටියාව අධිගම ශ්‍රද්ධාවක් තිබුණා. ඒ නිසා ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. සීල සම්පදාගෙන සදාහ කරන කොට සීලය සීලය කියන්නේ කාය වාච සංවරය. සීලයේ තියෙන ප්‍රභේද දෙකක්. සමාදාන උපධාරණ කියන ලක්ෂණ දෙක. සමාදාන කියන්නේ සංවරය. උපධාරණ කියන්නේ උසස් ගුණයන් දෙපිටවීම. හැම ශික්ෂා පදයකම මේ ලක්ෂණය දෙක තියෙනවා. සානාතිපාත වේරමණී සමාදන් රකින්න කොට එයි සමාදාන කියන සංවරය ඇති වෙනවා. උපදාන කියන උසස් ගුණයන්ට ආධාර වෙනවා. පංච ශික්ෂා පදයෙන් ආදී වස්තුමඟ ශික්ෂා පද අතන ධාර්ත දස ශීල, අෂ්ටාංග උපෝසත ශීල, සාමණේර දස ශීල, කෝටික් සංවර උපසම්පදා ශීල ආදී වශයෙන් කියන මේ සෑම ශීලයකම සමාදාන උපදාන කියන ලක්ෂණ දෙක තියෙනවා. සමාදාන කියන සංවරය, උපදාන කියන්නේ උසස් ගුණයන්ට ආධාර වීම. ඒකෙන් තමයි සීලය සීලය කියලා කියන්නේ. ඒ සීලය කර්ම පහකින් සංවර වෙන්න ඕනේ. කර්ම පහකින් සීලය සීල සංවර වෙන්න ඕනේ. මොනවාද මේ කර්ම පහ? සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ත සංවරය සහ විරිය සංවරය. මේ සංවර පහෙන් එකක් හරි අඩු වුණා නම් සීලය අපිරිසුදු වෙනවා. මේ පහම හරියට තේනවා නම් සීලය පිරිසුදුව පවතිනවා. ඒ සීල සංවරය කියන්නේ සමා සමාදන්ව රක්නා ශික්ෂා පද මනමින් ආරක්ෂා කරගන්න. කර්ම අටකින් ආරක්ෂා කරන්න ඕනේ. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අසල්මාස, බුජිස්ස, නිඤ්ඤප්පසත්, අපරාමත්ත සමාධි සංවර්ධනික තියෙන ලක්ෂණ අත පිරෙන හැටද සීලය රකින්න. අන්න සීල සංවරය. මේ අකණ්ඩ කියේ ශික්ෂා පද හේලියෙන් අගින් මුලින් අගින් සලාගෙන නැහැ. අච්චිද්‍ර කියේ මනින් සිත පද කැරිලා නැහැ. අසබල කියේ හේලිය දිසික පද කැරිලත් නැහැ. අකල් මාසිකයේ තනින් තන සිත පද කැඩිලත් නැහැ. උන අතරයි. ලාභ, සත්කාරේ, කීර්තේ, ප්‍රශංසා, නම්බු, නාම වැනි සුළු දෙයකට ආශා කරමින් සීලය රැක්කේ නැත්නම් අන්න බුද්ධිච්චය. ඒකෙන්න නිදහස් සීලය කියන එක. කෘෂ්ණාවත වහල්ුනේ නැහැ. මරණින් මත්තේ දිව්‍ය ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත්, සිටු සම්පත්, හේනා පරිවාර රාජ්‍ය සම්පත් ආදී පතන්නේ නැහැ. අන්න අපරාමර්ථ සීලය. එවගේම එවැනි ප්‍රඥා සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක්කන සාදුකයා සතුටේන අන්න විඤ්ඤුප්පසද්ද සීලය. එහෙම රක්නා සීලය නිසා වාඩි වෙලා හිතයක් හිතේ සනිසිල්ලයි සමාධියයි. නැගිටලා හිතයක් හිත සමාධියයි. ඇවිදින්න හිතයක් හිත සමාධියයි. ඉඳගෙන හිතයක් හිත සමාධියයි. භාවනාවට යෙදෙන දින වාරයක් ගන්න හිත සමාධිය වෙනවා. ඒ මොකද සීලය පිරිසුදු නිසා. ඒක සමාධි සංවර්ධනිකයි. මෙන්න මේම රක්නා සීලයට කියන සීල සංවරය. ඒ සීල සංවරයේ තව විසදෙන්නේ, පිරිසදෙන්නේ, පිරිසුදු වෙන්නේ අනිත් සංවර හතරක් වෙනුනයි. ඒ මොනවාද? සති සංවරය. ඇසෙන්, කනෙන්, නැහයෙන්, දිවෙන්, කයෙන්, හිතෙන් ගන්න අරමුණු වලදී ලෝභයක්, දෝෂයක්, මෝහයක්, මාන්නයක්, ඉරිසියාවක්, කෙලෙස් හිතක් පහළ වෙන නොදී සතිමන්ත වෙනවා. සතිමන්ත වෙනකන් නෙමෙයි. ඒ හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් භාවනාක් ලඟනවා. නිදසුනක් වශයෙන් අපි කියමු ලස්සන මල් ගහක් දැක්කා. අන්න සති සංවරයේ තියෙන එකේන ආ මේ මල අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි අන්න සිහි පිටුවා ගත්තා. මේ මල ආද ලස්සනයි. එතනොට පරිලම ඇතෙන අනිත්‍යයි අනිත්‍යයි මෙන්න කරන්නේ. එහෙම නැත්නම් මේ මලෙන් මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. අන්න සතිය කීපිය කුසල්සිතක්. ඒ කියන්නේ දකින දකින අහනහන හැම දෙයක් ගැනම කුසල්සිතක් පහළ වෙන හැටියට සිහියෙන් යුක්ත නම් අන්න ඒක සති සංවරයයි. එතකොට අර මුලින් කියපු කීලේ පිරිසිදුයි. සති සංවරයේ බිඳුණා නම් අර මුලින් කියපු කීල සංවරයත් බිඳෙනවාමයි. ඊළඟ ඥාන සංවරය. ඥාන සංවරය කියන්නේ සීලය පිළිබඳ මන ආභෝධයයි. සීලය නම් මේකයි. සීලේ ආනිසංස මෙහෙමයි. සීලේ පිළිපෙන්නේ මෙහෙමයි. සීලේ බිඳෙන්නේ මෙහෙමයි. සීල දැකන්නේ මෙහෙමයි. සීලේ පිරිසුදුකම මෙහෙමයි. ඔක්කොම සීලය ගැන මනාව ආභෝධයකින් කටයුතු කරනවා. එසේ ආභෝධය නැත්නම් සීලේ පිළිපෙන්නේ දෙතියනවා. සීලේ කැඩෙන්නේ දෙතියනවා. එනිසා මේ නුවණින් දැන සංවරයීමට කියන ඥාන සංවරය. ඒකකින් අරිහත්ත්වයේ දක්වාම හිත දියුණු කිරීමයි තයි. ඊළඟ කාන්ත සංවරය. දැන් මේ සීල සංවරයයි, සති සංවරයයි, ඥාන සංවරයයි තුනම තිබුණත් ඉවසීමේ ගුණය නැත්නම් සීලය කැඩෙනවා. සීලවන්තයාට ඉවසන්න ගොඩක් දේවල් තියෙනවා. කමෝ හෝති සීතස්ස උන්නස්ස දිගස්සාය පිපාසාය දංස මකස වාත ආතක සිරින්සත් සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වතින සතානං උප්පන්නානං ශාරීරිකානං දුක්ඛානං පිප්පානං කට්ඨා කටුකානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානාරානං අජවාසක ජාතිකෝ හෝති. මෙන්න ඉවසමිතින් ජාති. සීලවන්තයා සීලේ රකින කොට සීතලෙන් එන සීලා ඉවසෙනවා. සීතල නිසා සීල් බිඳ ගන්නේ නැහැ. උෂ්ණත්වය නිසා සීලේ කඩා ගන්නේ නැහැ, සීලේ රැක ගන්නවා. ඉවසනවා. බඩගින්න නිසා සීල් බිඳ ගන්නේ නැහැ, සීලේ රැක ගන්න ඉවසීමේ. විපාතය නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. නැතිමඳුරු පීඩා නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. අවුලෙන් වශයෙන් තින්නුන් වෙන පීඩා නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. නපුරු සර්පයන්ගෙන් වෙන පීඩා ඉවසීමෙන් යුතුව සීලේ රැක ගන්නවා. අනුංග නින්දා අපහාස චෝදනා පරූපවාද ගර්ජන සර්ජන මේ ඔක්කොම ඉවසීමෙන් යුතුව සීලය රැක ගන්න. කායික වශයෙන් වෙන දුක් වේදනා, දැඩි වේදනා, කරකස වේදනා, කටුක වේදනා, ඉවසීම නැති වේදනා, මරණයට පත් වේදනා සවා තියෙනවා නම් මේ සියල්ල සීලය නිසා ඉවසෙනවා. මෙන්න මේ වාගේ ඉවසීමේ ගුණයට කියනවා කාන්ති සංවරය කියලා. ඒ කාන්ති සංවරය තියෙන කොට සීලය බොහොම ප්‍රබෝෂකරයි. අනික විරිය සංවරය. දැන් සීල සංවරය හොඳින් තියෙනවා, සති සංවරයක් තියෙනවා, ඥාන සංවරයක් තියෙනවා, කාන්ති සංවරයක් තියෙනවා. නමුත් ඉඳිපේ සංසාර දෝෂ නිසා අනුසේ කෙලෙස් නිසා විතර කෙලෙස් සිටිලි පහළ වෙන්න පුළුවන්. ඒකට කියනවා පරිඋත්ථාන කියලා. හිතේ කෙලෙස් සිටිලි නැගිලි එන්න පුළුවන්. ඒ නැගී එනකොට වීරිය පුදවාගෙන දැඩි උත්සාහයෙන් මේ කෙලෙස් හිත පාගල අඹරල ගලේ අඹරන මිහිස් ගලේ අඹරන මිහිස් වාගේ අඹරලා ගන්න තරමට වීරිය පහළ කරගෙන නුවණින් වීරිය කරනවා. ඒ කෙලෙස් යටපත් කරන්න කෙලෙස් මැඩ පවත් ගන්න වීර්ය කරනවා. අන්න වීර්ය සංවරය. එතකොට කෙලෙස් සිටියේනේ දුර වෙනවා යනවා. මෙන්න මේ සංවර සීල පහ කියනකොට ඒකට කියන සීල සම්පදාව කියලා. මෙන්න මේ සීල සම්පදාව එදා මත්සිකාසන්න නගර වාසී චිත්‍ර ගුරුතුමාට මනා පිහිටා තිබුණා. එතුමාගේ සීලය අඛණ්ඩයි, අච්චිද්‍රයි, අසබලයි, අකල්මාසයි, බුජිස්සයි, නින්නුක්ක සත්තයි, අපරාමත්තයි, සමාධි සංවර්ධනිකයි. එතුමා සැබෑ සීල සංවරයෙන් යුක්ත කෙනෙක්, සති සංවරයෙන් යුක්ත කෙනෙක්, ඥාන සංවරයෙන්ද, ශාන්ති සංවරයෙන්ද, විරිය සංවරයෙන් යුක්ත නිසා තමයි මේසා විශාල පිරිසක් එතුමාට පක්ෂපාතව සහභාගීව කටයුතු කරන්න යෙදුණු. ඊළඟට යසස කියන්නේ මෙතන සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියයි. යසස බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන බොහෝ දේශනා පවත්වලා තියෙනවා. ඉතලාසා කනදමා හිමියන් වහන්සේ බුදු පාමුණුතුමාගෙන් කියනවා, ස්වාමීනි මම මේ ධර්මයේ සිහි කරන්නේ මට මෙහෙම එකක් හිතෙන එකක් ඇද්ද? මට හිතුණා මේ බුද්ධ ශාසනයේ භාගයක් ඇඳේ පවතින මේ කල්යාණ මිත්‍රයා උඩයි කියලා. නැතානන්දේශේ නොකිය මෙසේ නොකියද බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සම්පූර්ණ බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍ර ශාසනයක් කියලා පිළිගන්නයි කිව්වා. අභිධර්ම පිටකයේදී ධම්මසංගමේ ප්‍රකරණයේදී නිච්ඡේප කාණ්ඩයේ කල්යාණ මිත්‍රයා තෝරන මෙන්න මේ දේශනාවක් තියෙනවා. සත්තකතමා කල්යාණ මිත්‍රතා යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා, සීල සම්පන්නා, සුත සම්පන්නා, ඡාග සම්පන්නා, ප්‍රඥා සම්පන්නා, යාතේ සම්පුද්ගලානං ආසේවනා, නිසේවනා, සංසේවනා, භජනා, සම්භජනා, සම්බත්තේ තං සම්ප්‍රවංසතා, අයං උච්චති කල්යාණ මිත්‍රතා. මේ දේශනා පාඨයේ බොහොම පැහැදිලි. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කුමක්ද කියනවා නම්, යම් යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, සීල සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, ධර්මඥානය ඇති සුත සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, ත්‍යාග සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, භාවනා ප්‍රඥාවෙන් ඥාන සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, යාතේ සම්පුද්ගලානං ආසේවනා, එයනි පුද්ගලයන් ආදරයෙන් ආශ්‍රය කිරීම, නිසේවනා නිතර නිතර ආශ්‍රය කිරීම, සංසේවන ගෞරවයෙන් ආශ්‍රය කිරීම, භජන භජනය කිරීම, සම්භජන ගෞරවයෙන්ම භජනය කිරීම, භක්ති ඒ කල්යාණ මිත්‍රයන් කෙරෙහි භක්තිමත් වීම, සම්භක්ති ගෞරව සම්ප්‍රයුක්තව නැමීගත් භක්තිමත් වීම, තං සම්ප්‍රවන්තතා ඒ කල්යාණ මිත්‍රයන් නැමීගත් ප්‍රයත්නයෙන් කටයුතු කිරීම, අයං උච්චති කල්යාණ මිත්‍රතා, මෙන්න කල්යාණ මිත්‍ර සම්පදාව. මෙතන භෝග සම්පatti නමින් කියවෙන්නේ දැන් මේතුමා ඒ චිත්‍ර ගෝපතුම ආත්මයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය බොහෝම ඉහළින් පිහිටා තිබුණා. අර වන්දනා ගමනේ මේ පේනවානේ 500ක් සංඝ පිරිස, 500ක් සිල් මේ භික්ෂුණී වහන්සේලා පිරිස, 500ක් උපාසකවරු පිරිස, 500ක් උපාසිකා පිරිස, ඔක්කොම ශ්‍රද්ධාවන්තය, සීලවන්තය, සුතවන්තය, ත්‍යාගවන්තය, ඥානවන්තය. අර මුලින් සඳහන් කළා වාගේ හිරට හිර එකතු වෙනවා, පණියට පණිය එකතු වෙනවා, රිදියට රිදිය එකතු වෙනවා, රණට රණ එකතු වෙනවා, මණිකට මණික් එකතු වෙනවා. ඒ වාගේ මේ පුණ්‍යවන්තයාගේ සංතානිතම ගුසක් ගුණ සම්පත් නිසා මේ වාගේ පුණ්‍යවන්ත පිරිසක් එතුමාට යස පිරිවර වශයෙන් ලැබුණා. ඒ වාගේම අවසන් කළ නොහැකි මහා භෝග සම්පත්තියක් එතුමා ලැබී තිබුණා. ඒ තමයි අර සියමතුරා බුද්ධ ශාසන කාලේ අවුරුදු ලක්ෂයක් තිස්සේ දම්පින්කම් කළා. තවත් බුදු සසුන් සම්මුඛ යන්නේ නැති විතරාත්මකව සඳහන් වුණාට අබුද්ධෝත්පාද කාලවලදී බොහෝ දම්පින්කම් කරන්නේ ඇති. කාශ්‍යප බුද්ධ ශාසනයේ තරවාගේ හොඳ බෞද්ධයෙක් වෙලා බොහෝ දම්පින්කම් කරගෙන ආවා. ඒ විදිහේ පරිත්‍යාගශීලී ගුණය නිසා තමයි ප්‍රමාණ කළ නැති භෝග සම්පත් ඇතුව ධනසේ සිටියේ. ඉතින් මේ අනුව සලක බැලීමේදී යම් කෙනෙක් යම් කුසලයක් කරලා යම් කිසි අදිෂ්ඨානයක් කරතොත් ඒ සියල්ල එසේම සිද්ධ වෙනවා කියන එක මේකෙන් හොඳට පැහැදිලි වෙන සිද්ධාන්තයක්. මේවා අපි කෙටියෙන් කියන්නේ හේතුඵල සම්බන්ධතාව කියලා. පටිච්ච සමුප්පාදය. දැන් මේකෙන් අපි සලකා බලමු. අපි දන් දෙනවා, සීල සමාදන් වෙනවා, බණ අහනවා, භාවනා කරනවා, ධම් පින්කම් කරනවා, මේ පින්කම් කරනවා. අපේ චිත්තසංතානවල යම් කිසි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මට මේ කුසලය අතුවා බෝධි ඥානයෙන් ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව්පිරිසිමියා ආදී ඥාන සම්බන්ධව මඟ පරණුවන් සුව ලබන්න හේතු වේවා. හිතුවොත් ඒ කුසාසිතින් සිටින දේකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. විද්‍යති නිත්‍යමේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධස්සා කියන බුද්ධ වචනයක් තියෙනවා. සීලවන්තයාගේ චිත්ත සංකල්පනා පිරිසුදු බැවින් සමෘද්ධ වෙනවා කියන එක සාපිකයක්. ඒසා අප විසින් නිත්‍ය වාසයෙන් පංචශීලයේ ආරක්ෂා කරමි. උපෝසත වාසයෙන් අෂ්ටාංග ශීලයේ උත්සාහයත් නම් දස ශීලයේ හෝ ආරක්ෂා කරමි. නිත්‍ය වාසයෙන් පංචශීලයේම ප්‍රභේදයක් වන ආදී වස්තමක ශීලයේ ආරක්ෂා කරමි. මෞපිය උපස්ථාන කරමි. වැඩිහිටියන් සලකමි. එවාගෙම බණ අසමින්, බණ දෙසමින්, තින් අනුමෝදන් වෙමි. තින් අනුමෝදන් කරවෙමි. දස පුණ්‍යක් ක්‍රියා පුරන්නට අපට පුළුවන්. එවාගෙම පානාතිපාතා වේරමණී ආදී වේරමණී ශික්ෂාපද හතක් අනවිද්‍යා අව්‍යාපාද සම්මාදිට්ඨි කියන මනෝද්වානික කුසල කර්මපත තුනක් තියෙන දස කුසල සමාදන් වෙලා අපට රකින්න පුළුවන්. එවාගෙම ශ්‍රද්ධාවේ ගුණ දියුණු වීම සඳහා නිතර බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය ආදී මේ උසස් ගුණ භාවනා දියුණු කරගන්න පුළුවන්. බොහෝ දිනේ බෝධිං භාවනා කරන්න වාඩි වෙන්න පළමුවෙන් සමාධියක් ලබන්න. ඒක සිදු නොකළ හැකි දෙයක්. මෙත් නිතර නිතර දුවන පායනේ මේ සිත එකපාර සමාධි කරන්න පුළුවන් කමක් නැහැ. ඒකල තියෙන අනුස්සති භාවනා ක්‍රමයක්. ඒ අනුස්සති භාවනා වඩාන යනකොට සමාධිය දෙන ලැබෙනවා. ඒක අනුපිළිවෙලෙන් යා යුතු ගමනක්. දැන් කුඩා දරුවෙකුට හෙල්ලෙන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වට ඉන්න බෑ. වාස 8ක 10ක දරුවෙකුට හෙල්ලෙන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වට ඉන්න බෑ. ඒ දරුවාට අපි රූලක් ඇඳලා දෙනවා මීටර 30ක් 40ක් මේක 10 වාරයක් දුවන්න කියලා. ඒක බොහොම සන්තෝෂයෙන් කරනවා. දුවන්නේ රූලෙනේ. අන්නේ වාගේ තමයි අපේ හිත භාවනාවට යොමු කරන්නේ පිළිවෙල. භාවනාවට යොමු කරන්නේ නම් ඉස්සර වෙලා අනුස්සති ක්‍රමයක් හිතට පුරුදු කරන්න ඕනේ. එක සාරයෙන්ම ආනපාන සතියෙන් හරි සසන ධ්‍යාන ආදියකින් ධ්‍යාන වඩන්න පුළුවන්කමක් නැහැ. අර දරුවා දහමාරයසේ රූලේ දිල්ල දුවල දුවල හැටිවැත්මම නවතිනවා. අන්නේ වෙලා දරුවා නොසෙල් මොල නිසල් මන්නු ඉන්න පුළුවන් නින්දත් යනවා. ඒ වගේ තමයි මේ සිත. අපි එතම බුදුගුණ නමේ මුල සිතාගත අග සිතමුවට අර්ථ වාසයෙන් හරි ධර්ම වාසයෙන් නිතර නිතර හිතින් ආවර්ජන වාසන ප්‍රයක්මාරා. නැත්තම් ප්‍රය භාගයක් හරි. එහෙම කරනකොට මෙන්න හිත ඇතුළේ කුසල සිත් වීතියකනේ. කුසල වීතියකයි හිත දිවි. ඒක නිසා ඊට පස්සේ තැන්පත් වෙනකොට මෙන්න හිත සමාධි වෙනවා. එහෙම නැත්නම් මෛත්‍රී මනසිකාරයක් දිවට වේලාවක් කරනවා. නැත්නම් ගත්තිංශාකාරය ගන්නවා. නැත්නම් මරණානුස්සතිය ගන්නවා. මේ වාගේ අනුස්සති කරන්න පුළුවන් භාවනාවක් විශ්වයලා හිතර දෙනවා. ඒ භාවනාවෙන් විනාඩි 15ක් 20ක් 30ක් 40ක් වගේ ඇසිරිලා ආනපාන සතිය යනි ඒකාග්‍රතාවක් සඳහා යෙදුනොත් අන්න සමාධි වෙනවා. ඒකට තමන්ම තමන් ලොකු සතුටක් වෙන ගන්න පුළුවන්. මෙන්න මේ මාර්ගය තමයි අපේ හිත සමාධිමත් කර ගනිමින් කුසල චිත්තයේ පිපාල කර ගනිමින් මේ කියන ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, වාගේන පරිවාර සම්පදා, භෝග සම්පදා සියල්ල සාක්ෂාත් කර ගන්න පුළුවන්. චිත්‍ර ගෝතුමාගේ ප්‍රාර්ථනා තිබුණේ විචිත්‍ර ධර්ම සත්‍යත්වයෙන් අග්‍රස්ථානීය දිනාගර නිවන් දසින්දයි එතුමා ඒ සම්පත් සියල්ල එසේම සාක්ෂාත් කරගත්තා. එතුමාගේ ආයුෂාගේ කෙළවර බඹලෝ උපන්න සුද්ධ වාසී. අද බඹලෝ ඉන්නවා. අපිත් යම් දවසක ධ්‍යාන වඩා බඹලෝ ගියොත් දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කළ පින්කම් ගැන විස්තර අහන්නත් පුළුවන්. ඒ ක්‍රම දැන් අපි සලකා බලමු. අපේ ශාන්තිනායකයන් වහන්සේ අති දීර්ඝ කාලයක් තිස්සේ පෙරු දානාවේ පාරමී සම්භාරයේ හේතුයෙන් බොමුලාරා වැඩිදගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. අර්ධ 45ක් බුදු කිස සිද්ධ කළා. සූවිසි අසන්තයේ නව කෝටි 60 ලක්ෂයක් දෙන නිවන් පුරේ පැමිණියුවා. සමන් වහන්සේ කෙටි කාලෙකින් පිරිනිවෙන බැවින් අවුරුදු 5000කට වැඩි කලක් දෙවිනි නිසුන් දෙහිතසුව පිණිස පවසීවා කියන අදිස්ථානයෙන් සුදු බුදුරජාණන් දෙන දලදාස් වර්ගයෙන් සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට සැදුවා. සමන් වහන්සේ ආයුෂාගේ කෙළවර දසදහසක් ලෝක දාස ඒකාලෝක කළේ මිනිතානක් නිවෙන්නාසේ පිරිනිවුණා. සාසන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. දස ජනතාව සෝකයේ කර්මාරූපෝ මේ පරිලෝක ගියා. යටි පියාරස්ථානද එවකට තවෙන්නේ තවති සලොස් මහ ජනපද සාදිදානි උයන්පකුණු මාලිගාදී සියල්ලද කාලයාගෙනමින් නැස්තාවසේෂ වුණා. අද ජම්බුද්වීපයට යන්නේ කාටත් තේරුම් ගන්න පුළුවන් මොනතරම් වෙනස් වීමකට පත් වෙලාද කියලා. මේ වාගේ ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවාල දරුවන් ලෙස කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් දීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බතෙන් මුලෙන් දෙහෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ලත් මතුමත්යේ ලැබෙන දිව්‍ය මානුෂ්‍ය ආදී සැප සම්පත් සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් වාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වේ නැති වේ යන බැවින් අනිත්‍යයි. සිඳෙනින් දිදෙනින් ඇති වෙනින් නැති වෙනින් පෙනෙන බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි. අනිත්‍ය දුක්ඛ අනත්ත බැවින් වා පිළිකුල් බැවින් අසුබයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුබව කියලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක්ඛාරි සත්‍ය උපදවන කෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දුක්ඛ නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙලින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනට පත් වීම දාලා කියන සතර දුක් තරණය කළ කෙලෙස් නිමල නිවාසාර්ථ නිවනින් සරසී වදාළ බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සම්සල්ලි අපේ ගෞරවාචාර උත්තමංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්වන සෑම කුසලයක් අපටත් පාරමී බාටපත් වේ. බෝධිපාක්ෂි ධර්ම බාටපත් වේ. සතු බෝධි ඥානින් සුවසේ චතුරාරි සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා සබා ගන්නවා. දැන් පැයකුත් විනාඩි 15ක කාලයක් ගත වුණ මේ කාලය තුල අපි සෑම දිනාගේ චිත්ත සංතානයන් හේ පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි බෝධිපාක් ධර්ම 37යි. මේ අහන්නේ මේ දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ දෙසූ දහමක් නේද කියලා ඉතේ ඥානාන්විත පිළිගැනීමක් ලැබුණා. ඒකට කියනවා සම්මා දිට්ඨිය. ඒ බණ ඇසීම සඳහා බණ දෙසීම සඳහා නැවත නැවත යොමු කරන ධර්ම ශාස්ත්‍රය විචාරකය ඒක සම්මා සංකල්පනාව. බණ දෙසීමත් බණ ඇසීමත් සඳහා හිතේ ගතේ ඇති වෙන උත්සාහය සම්මා වායාමය. බණ ඇසීම බණ දෙසීම සඳහා යොමු කළ සිහිය සම්මා සතිය. ජවන් සිතක් ගානේ පහළ වූ ඒකාග්‍රතාව සම්මා සමාධිය. දේශනා කිරීමේදී මුසාවාදයෙන් තොර කිසුන වචනින් පරිසවාතයෙන් සම්පප්පලාපයෙන් තොර භාවිතා කරන බැවින් ඒ වචන සම්මා වාචා. නමස්කාරයේ කොට සිතරණේ සහ සීලේ පිහිටීමේදී සම්මා වාචා. එවැගේම ගෞරව සම්ප්‍රයුක්ත එළියා පැවැත්වීම සම්මා කම්මන්ත. එසේම හිතේ පිරිසුදු බව සම්මා ආජීව. දැන් මේ බණ දෙසීමෙන් ඇසීමෙන් අප දෙපාර්ශ්වයේම සිද්ධ කළ තියෙන්නේ නානාසනික වශයෙන් වෙන වෙන චිත්ත සංතාන තුලින් ආර්ය අෂ්ටායක මාර්ගයක් සිටිය වැඩි දියුණු කිරීමයි. ආර්ය අෂ්ටායක මාර්ගයේ තියෙන කොට එතන බෝධිපාක්ෂ ධර්ම 37ම යෙදෙනවා. සම්මා සතිය කියනොට සතිපට්ඨාන හතරක් තියෙනවා. සම්මා වායාම කියනොට සම්‍යප්පදාන හතරක් තියෙනවා. එවාගෙම සම්මා දිට්ඨි කියනොට පඤ්චේන්ද්‍රිය පඤ්ඤා බල ධම්මේතේ සම්බොධ්‍යංග මේ ධර්මයක් තියෙනවා. සමා සමාධි කියන කොට සමාධි ඉන්ද්‍රියේ සමාධි බල ධම් සමාධි සම්බොධ්‍යංග ආදි වශයෙන් යෙදෙනවා. ඒ විදිහට බැලුවාම සතිපට්ඨාන සතර, සම්‍යප්පදාන හතර, ඉදිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහක්, බල ධර්ම පහක්, බොධ්‍යංග හතක් මේ මාර්ගාංගෙට ඒකාබද්ධ වෙදෙනවා. එයි සිදුවෙන්නේ සිත්සක්ෂණයක් ගානේ මුලින් සඳහන් කළ චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වීමයි. එතෙක කුසල ජවන් සිටක තියෙනවා ශක්තිය කල්ප කෝටි ගණන් සංසාරේ කෙටි කරන්නේ. ඒ සංසාරේ කෙටි කරනවා කියන්නේ ජාති ජරා මරණ ආදී දුක් ධර්මයන්ගේ කෙටි වීමයි. අන්න දුක්ඛ සත්‍ය අවබෝධයට සමීප වන චිත්තක්ෂණයක් ගානේ. චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් ඈත පහළ වෙන්නේ තියෙන 1500ක් ප්‍රේතයන් පහළ නොවී යනවා. අන්න සමුදේ සත්‍යයේ ප්‍රහාණයට සමීප වුණා. චිත්තක්ෂණයක් ගානේ ශාන්ත නිර්වාණ ධාතුවට අපි සමීප වුණා. චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණා. මෙයින් අපි සිද්ධ කළා තියෙන බණ දෙසීමෙන් ගන්න ඇසීමෙන් නිවන් දකින අතුරු දිව්‍ය ලෝකයට පමුණුවන, මනුලෝකයට පමුණුවන, බමලෝකයට පමුණුවන, සුගති ලෝකයට පමුණුවන ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයක් වැඩි දියුණු කිරීමයි. එය අපි යම් කිසි විදියකින් රහත් බෝධියේ, පසේ බෝධි, අභිසම්බෝධියේ, පතාගන නාමයේ පෙරුම් පුරන්නේ මේ බෝධි ඥානයේ වෙත මේ ලෞකික මාර්ගාංග අට අපි පමුණුවනවා. ඒ නිසා කවදා හරි ලෝකෝත්තර මාර්ගාංග අට බවට පමුණවා ගන්නට මේ රැස් කරගන්න කුසලයේ උපනිෂ්ක්‍රිය වෙනවා. නිසා ලෞකික ලෝකෝත්තර සියලුම යහපත් සප සම්පත් මුදුන් පමුණවා ගන්න හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන සයතොත් විනාඩි 15ක් අපි ගත කරගත්තා. අපි හිතේ ශනිසිල්ල සතුට ඇති කරගන්න අතරේ මෙතෙකින් මේ රැස් කරගත් කුසල සම්භාර ධර්මය අද අපි මේ සැනසෙන බුදු ශාසන නොමැසී නොපිරිහි අඳුරු නොවී අතුරු දාන් නොවී අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සුකේතන ශික්ෂාකාමී සංඝ පිත්‍රෝන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝරත්නයේත සීල සමාධි ප්‍රඥා වඩමින් ධර්මාඥාන භාවනාඥාන වඩමින් ඥාන විඥා මාර්ගඵල ලබමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අප රැස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී කරනවා. නමින් අභාවක් ප්‍රාප්ත මෞපිය ගුරුවරේ බන්දු මිත්‍රාදී සීලුම ඥාතීන්දත් විශේෂයෙන්ම පින්වත් මරුවින් සමරකෝ මහත්මයාගේ වාගේ මංගලා සමරකෝ මහත්මණියගේ අභාවප්‍රාප්ත යම්සාක් ඥාතින් වෙතෝ විශේෂයෙන් මේ යසවති එදිරිසිංහ මාතාව ආදි පොත ඇති මන් නම් වශයෙන් සිළු දෙනා නොදන්නා නමුත් මේ සහභාගී වෙ සිටින සීලම දෙනාගේ මේ පල්ලෝගේ ඥාතීන්වත් මේ කුසලයේ අත්පත් වේවා. ඒ සෑම දිනකටද සුභදි සම්පත්ම සිද්ධ වේ. පැතු බෝධි ඥානවලින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියා අපි කරුණාවෙන් සිතින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝකපාල සාත්මා ආරක්ෂක ඉස්තිදේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙසින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා නව වාරයක් සම්බුද්ධ ශාසනයේ පූජා වූ බුද්ධ භූමියක් වනසේ ලංකාද්වීප ධරණී තලයේහි අන්‍යාගම් බලවේග, මිසදුතු බලවේග, අධර්ම බලවේග, මිත්‍යා බලවේග ඉවත් කරවා දමා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයට, බෞද්ධ ජනතාවට, මහා සංඝරුවනට මේ පින්වත් සැමටද ක්ෂේම භූමියක්, ධර්මද්වීපයක්, ධර්ම රාජ්‍යයක්, ජය භූමියක්, විජය භූමියක්, ශුද්ධ භූමියක්, ශ්‍රී ශුද්ධ භූමියක්, පුණ්‍ය භූමියක්, පාරමිතා භූමියක්, ධර්ම භූමියක්, අභය භූමියක් බවට පමුණුවමින් ආරක්ෂා සංවිධානය සලසා දෙත්වා පැතු බෝධුවලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පමුණුවමු.